κλασικά του Παπατζίνη, έκανε μια δεν υπερθύντα και τάξε μια κύλα. Να μου πει καό, ούτε καρέκα να πουλά, σαμά, σαμούλια να άνσε και να κουτά γύτερα. Να μου πει και σαπτή κάρη, απίτε σαρά πίξε, βαθιτά με κουλούα, να πιδέν. Δαρμέ, τη ρούμε ραντίνο, έκανε μόνο το παγάλο, είναι κλασικά του Παμανάκη. Εδώ πότε αγούπα, αν η διά, μπαλάν είναι πότε, απίτε κουλούπια, τένο, σαπτή, ατέχνο. Έκι αν එතකොට චක්කු විඥානය ඇති වෙලා ඒ පංච උපස්කන්ධය නිරුද්ධ වෙලා තමයි සෝත විඥාන හටගෙන ඒ පංච උපස්කන්ධය ඇති වෙන්නේ. එතකොට අපි එතනදී හරියට සිත තියලා අපි කල්පනා ඒ ෂණේ අපි ඒ මොහොතේ පොඩ්ඩක් කල්පනාවට ගන්නවා නම් මේ ෂණේ මේ චක්කු විඥානය ඇති වෙලා ඒ පංච උපස්කන්ධය නැති වෙනවා. නමුත් ඒ නැති වෙන බව ඒ අනිත්‍යයට යන බව නොදන්න නිසා නේද අපි ඊළඟ සිතෙන් ඇලෙන්නේ කියන අදහස අපිට ගන්න පුළුවන් නේද? අපි දැන් ඒක අනිත්‍යට ගියා නම් එතන ඇලෙන්න දෙයක් නැහැනේ. අපි මේ මේ ඇලෙන්නේ අර අනිත්‍ය ගැන ස්වභාවය අවබෝධ කරගන්න අමාරුයි. නමුත් අපි එහෙම තේරුම් ගැනීමක්වත් නොකරන නිසා නේද මේ ඒ ඇලෙන්නේ බලන් ගියාම ඇලෙන්න දෙයක් නැහැ. නමුත් මේ අනිත්‍ය කිය යන දේ අනිත්‍යට යන බව නොදැනීම අඩුගාන හිතෙන්වත් ඒක තේරුම් ගන්න නොගන්න කම නිසා නේද අපි ඒකට ඇලෙන්නේ කියන එක.
ඇලෙන්න
හේතුකුත් නැහැ ගැටෙන දෙකුත් නැහැ බලන් ගියා.
හේතුව මොකක්ද?
බලන් ගියාම අනිත්‍ය කිය අනිත්‍යට කිය දෙයකට තමයි අපි මේ අනිත්‍යට කියව නොදැන එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. නමුත් මෙතන අනිත්‍යක් සිදු වෙලා තියෙනවා. නෝ ඒ අපි ඒක එතෙන් හිත එහෙම හිත තියලා බලන්නේ නැති නිසා නේද අපි මේ ඇලෙන්න ගැටෙන්නේ.
හොඳ ඇලෙන්න ගැටෙන්න හේතුව හොයන්න හදන්නේ නේද? අපි ඇලීම ගැටීම කියන එක ඉස්සෙල්ලා දකින්න ඕන එක අපව දුකට
පත් කරන දෙයක්.
ඇලීම ගැටීම කියන එක අපව දුකට පත් කරන සිද්ධිය. ඒකට ඇලීම ගැටීම ඇති වෙන්නේ ඇයි? ඒකට ඒකේ ඊළඟට කිව්වා අර රූපවාහිනිය බලනකොට දැකීම එක්කම ඇසීම ඇති වෙනවා වගේ අපිට හිතෙනවා. TV එක දිහා බලා ඉන්නකොට සද්දෙත් ඇහෙනවා රූපත් පේනවා මේ දෙක එක සැරේ වෙනවද කියන එක. එතන මොනින් තේරුම් ගන්න ඕන මේ දෙක එක සැරේ වෙනවා වගේ පෙනුනට එක හිතක් ඇති වෙන්නේ එක මොහොතක ඒ හිත නිරුද්ධ වෙලාමයි තව හිතක් හටගන්නේ. ඒ කියන්නේ අපි දකින්න හදන හිත පවතින මොහොතේ අහන්න හදන හිතට පවතින්න බෑ. දකින හිත නිරුද්ධ වෙලාමයි අහන හිතක් පහළ වෙන්නේ. ඊළඟට ඇසීම සිදු වෙන මොහොතේදී දැකීම සිද්ධ වෙන්න බෑ. අර හිත දෙකකට එක සැරේ තියෙන්න බෑ. ඒකට අහන හිත නිරුද්ධ වෙලාමයි ආයේ පේනවනම් පේනවා. ඒ වුණාට මේ දෙක ඇයි එක සැරේ වෙනවා වගේ අපිට හිතෙන්නේ?
ඒක වේගවත්
භාවයේ මේ හිතේ වේගය අපිට හිතාගන්න බැරි තරම් වේගවත්. ඒකට අපි ක්ෂණයක් කියලා අපි නිකන් තත්පරයක් වගේ හිතනකොට එක් කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒකට ඒ අතරක් දකින්න අපිට ශක්තිය නැහැ. ඒ හින්දා තමයි මේවා ඔය දක්ෂිනාහන එක විතරක් නෙමෙයි මේ ආයතන හයම. ඒ අතරේ ගන්ධ සුන්දර දැනෙන්න පුළුවන්, රසක් දැනෙන්න පුළුවන්, ස්පර්ශයක් දැනෙන්න පුළුවන්. ඒවත් වෙනවා වගේ පෙනුනට මේ ආයතන හය එක සැරේ ක්‍රියාත්මක නැහැ. එක මොහොතක ක්‍රියාත්මක වෙන්නේ එක ආයතනයක් විතරයි. තව විදිහට කිව්වොත් ඒ ක්‍රියාවට හිතක් හැදෙන්නේ අපේ හිත යොමු වෙන්නේ එක ආයතනයකට විතරයි එක මොහොතක. ඒක ඉවර වෙලාමයි තව ආයතනයකට යොමු වෙන්නේ. ඒක ඉවර වෙලාමයි තව ආයතනයකට යොමු වෙන්නේ. මම හොඳට තේරුම් ගන්න අර අපි ෆිල්ම් එකක චිත්‍රපටියක අර පටියක් ගත්තාම වෙන වෙන රූප රාමු ගොඩක් තියෙනවා නේද? එතකොට ඔක කැරකෙන වේගෙ වැඩි වෙනකොට අපිට චිත්‍රපටිය පේන්නේ එක දිගට යනවා වගේ වෙන වෙන රූප රාමු තියනවා කියන අදහසක් එන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි මේ හිතේ වේගය අපිට හිතා ගන්නත් බැරි තරම් වේගවත් නිසා හිතත් නිකන් ගලා යන තනි දෙයක් වගේ හිතෙනවා. ඒ වුණාට එක එක සිද්ධියට වෙන වෙනම හිතක් පහළ වෙනවා. ඒ කියන්නේ අපි දකින්න හදන හිත නිවේයි අහන්න හදන හිත. ඒක වෙනමම හිතක්. ඊළඟට ආයේ අපිට ගඳ සුවඳක් දැනෙනකොට ඒක වෙනමම හිතක්. ආයේ දකිනකොට වෙනමම හිතක්. හැබැයි මේ දකින අපි හිතමු එක හිතක් පහළ වෙලා ඒක නිරුද්ධ වෙලා තව ටිකකින් තව දකින හිතක් පහළ වෙනකොට ඒ දෙකේ තිබුණත් නිකන් එක වගේ ස්වභාවයක්. දැකීම කියන ඒ පෙන්නන අරමුණ එක වගේ නම් අපිට නිකන් හිතෙන ගතියක් තියෙන මේ එකමයි දකින්නේ. අපි මලක් දිහා බලා ඉන්නකොට එක හිතකින් පෙන්නන ස්වභාවයමයි ඊට පස්සේ තව මොහොතක ඒ දැකීමට හදන හිතකින් පෙන්නන. ඒ නිසා තමයි අපි මුලා වෙන්නේ මේ එකම හිතකින් එකම දෙයක් දිහා බලා ඉන්නවා වගේ. බලා ඉඳීම කියන එක තේරුම් ගන්න අර අපි පහන් දැල්ලක් දිහා බලා හිටියොත් එකම දැල්ල පේනව නෙවෙයි. මොකද දැල්ල කියන එක අපි දන්නවා ඒ ඒ මොහොතේ තෙල් ටිකක පත්තු වීමක්. හේ මුලින් පත්තු වෙන තෙල් බිඳුව නෙමෙයි තව ටිකකින් පත්තු වෙනවා. එහෙම නැත්නම් tire ගෙවි ගෙවි යනවා. මුලින් පත්තු වෙන tire කොටස නෙමෙයි දැන් පත්තු වෙනවා. එහෙම නැත්නම් ඔක තව ටිකක් ඔය විද්‍යාව දන්න අයට ඔය දැල්ලක් පත්තු වෙන ඔක්සිජන් ටිකක් ඕනේ. එතකොට මේ කලින් දැල්ලට ගත්තු ඔක්සිජන් ටික නෙමෙයි දැන් ඊළඟ මොහොතක දැල්ලට එන්නේ. ඒ දැල්ලට අවශ්‍ය හේතු ටික ගත්තොත් තෙලුයි, තිරයි, ඔක්සිජනුයි ඊළඟට තව උෂ්ණත්වයයි ওই ටික ගත්තොත් එක මොහොතක තියෙන දැල්ලට යෙදුන ටික නෙවෙයි ඊළඟ මොහොතේ දැල්ලට යෙදෙන්නේ. එහෙමනම් අපි මුලින් දැක්ක දැල්ල අපහු දකින්න විදිහක් නැහැ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අලුතෙන් හේතු යෙදিলা අලුතෙන් දැල්ල සකස් වෙනවා. ඒ වුණාට ඔය දැල්ල මහතකට කලින් දැක්ක දැල්ලයි දැන් දකින දැල්ලයි එක වගේ දකින්න හැකියාවකුත් තියෙනවා. එක වගේ වෙන්න පුළුවන්. ඒනට එකම නෙවෙයි. එක වෙනස් සිද්ධියක්. ඒක ඔක තේරුම් ගන්න දැන් අපි දැකීමයි ඇසීමයි කියන එක නම් දෙකක් කියලා පැහැදිලි. ඒනට දැකීමම ආය ආය වුණත් ඒවත් වෙන වෙනම සිද්ධි ගොඩක්. ඒකට අවශ්‍ය හේතු යෙදෙනකොට ඒක විද්‍යමාන වෙනවා. දැන් දකින්න අවශ්‍ය හේතු ටික සම්පූර්ණ වෙනකොට දැකීම කියන කරුණ සිද්ධ වෙනවා. හරි?
ඒකෙන් එළියට එන්නේ
දැකීම කියන දේ දැකීමේ ක්‍රියාව කියන එක පෙනීමේ ස්වභාවයනේ. පෙනීමේ ස්වභාවය නිසා මේ හිත කරන වැඩ ටිකක් තියෙනවා. පෙනීමේ ස්වභාවය එන්නේ ඇහැ උදව් කරගෙනනේ. ඇහැ තිබුණ නැත්නම් පේන්න පුළුවන්ද? බැහැ. ඒක දකින්න පුළුවන් ඇහැක් සකස් වුණ හින්දා තමයි දැකීම සිද්ධ වෙන්නේ. ඇහැට විතරක් තනියෙන් පෙන්වන්න පුළුවන්ද දකින්න දෙයක් නැත්නම් බාහිරයේ කිසිම නැහැ. ඒතකොට බාහිර යම් කිසි ස්වභාවයකට උදව් වෙලා තියෙනවා. බාහිර යම් කිසි ස්වභාවයක් දිහා ඇහැ තුලින් බැලීම නිසා පෙනීමේ සිද්ධිය සිද්ධ වෙනවා. හරි. බාහිර යම් කිසි ස්වභාවයක් දිහා ඇහැ උදව් කරගෙන බැලුවොත් විතරයි මේ විදිහට පේන්නේ. ඇහැ උදව් කරගන්න නැතුව අපි බලන්න උත්සාහ කළොත් පෙනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇහැ විතරක් තිබිලා බාහිර යම් කිසි නානත්වයක් තිබුණ නැත්නම් ඒ පේන්නේ නැහැ. එතකොට පෙනුනේ බාහිර දේද නැත්නම් ඇහැද?
ඇහෙන් දැකලා.
දැකි ඇලීම සිද්ධ වෙනකොට අපිට නිකන් හිතෙන්නේ එළියේ තියෙන දේ පෙනුනා කියලා. ඒ වුණාට එළියේ තියෙන දේ පෙනුනා නම් ඇහැ කියලා දෙයකින් බලන්න අවශ්‍ය වෙනවද? එළියේ තියෙන දේ විදිහටම දකින්න පුළුවන් නම් හිතට ඇහැ කරහා බලන්න ඕන වෙනවද? නැහැ. එතකොට එළියේ තියෙන දේම නිමෙයි පෙනිලා තියෙන්නේ. ඇහෙන් පෙන්නන ස්වභාවය තමයි පෙනිලා තියෙන්නේ. ඒක පැහැදිලි නැත්නම් අපි උපමාකම් ගමු. දැන් අපි පාට කණ්ණාඩියකින් බැලුවොත් රතු පාට කණ්ණාඩියක් දිහා බලලා අපි ගහක් දිහා බලනවා. අපි හිතමු පොල් ගහක් කියලා. නේද? එහෙම නැත්නම් මලක් දිහා බලනවා. රතු පාට කණ්ණාඩියක් දාලා බලනකොට මල මොන පාටද පේන්නේ? රතු පාටට. දැන් එකමට හිතන්න කණ්ණාඩිය කියන්නේ අපි ඇහැ කියලා ගමු. රතු පාට කණ්ණාඩිය. නේද? ඒක තුලින් තමයි අපි මලක් දිහා බලන්නේ. එතකොට පේන්නේ මොකද්ද? පේන්නේ මොකද්ද? මලක් දිහා රතු පාට කණ්ණාඩියක් තුලින් බලනවා. එතකොට පේන්නේ දකින්නේ මොකද්ද? මොන මලක්ද? මලක් තමයි දකින්නේ. මොන පාටද? රතු පාට මලක් තමයි දකින්නේ. නේද? ඊට දැන් රතු පාට කණ්ණාඩියකින් මලක් දිහා බැලුවහම රතු පාට මලක් දකින්නවා. දැන් දකින්නේ එළියේ තියෙන ස්වභාවයද? එළියේ තියෙන්නේ රතු පාට මලක්ද? තව විදිහකට දැකලා තියෙන්නේ රතු පාට මලක්. එතකොට ඒක ඒ රතු පාට මලනේ අපි දැනගන්නේ. නේද? රතු පාට කණ්ණාඩියෙන් බැලුවහම රතු පාට මලක් දකිනවා. අපි හිතමු නිල් පාට කණ්ණාඩියකින් බැලුවා කියලා. එතකොට හිතෙනවා ඔන්න නිල් පාට මලක් තියෙනවා කියලා. නේද? ඒක නේද පෙනෙන ස්වභාවය. ඔන්න ඔක හිතා ගන්න ඇහැ තුලින් බැලුවහම පේන්නේ ඔය විදිහට. ඇහැට පෙන්වන්න පුළුවන් වර්ණ ස්වභාවය තමයි අපි දකින්නේ. එහෙම නැතුව බාහිරේ තියෙන වර්ණ ස්වභාවය දකින්න බෑ. මොකද ඇහැ තුලින්මනේ බලන්නේ. කණ්ණාඩිය තුලින් බලනවා නම් කණ්ණාඩියෙන් සකස් කරලා දෙන ඒ වර්ණ සටහනමයි දකින්නේ. රතු පාට කණ්ණාඩියකින් බැලුවා නම් රතු පාට සටහනක්මයි දකින්නේ. නිල් පාට කණ්ණාඩියකින් බැලුවා නම් නිල් පාට සටහනක්මයි දකින්නේ. එතකොට මේ කණ්ණාඩිය වගේ උපකරණයක් තමයි ඇහැ කියන එක. එතකොට ඇහැ තුලින් බලනකොට ඇහැ සකස් කරලා දෙන වර්ණයක්මයි දකින්නේ. හරි? දැන් ඕක අපිට දකින්න පුරුදු වෙලා නැහැ. මොකද අපි විශ්වාස කරන්නේම නෑ එළියේ තියෙන පාටමයි මේ පේන්නේ කියලානේ අපි පුරුදු කරලා තියෙන්නේ. මේ මෙච්චර කල් පුරුදු කරපු ස්වභාවය එකක් ඇත්ත ඇති හැටි තව එකක්. මේ ඇත්ත ඇති හැටි තේරුම් ගැනීම තමයි නුවණින් බැලීම නැත්නම් විදර්ශනය කිරීම කියන්නේ. ඇත්ත ඇති හැටි එහෙම නැත්නම් යථාභූත ස්වභාවය තේරුම් ගැනීම. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ යථාභූත ස්වභාවය පෙන්වලා දෙන්න. ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන්න. ඇයි ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන්න වෙලා තියෙන්නේ? අපි ඇත්ත ඇති හැටි දකින්න. සාමාන්‍ය සත්වය මුලා වෙලා ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. නේද? ඒකට ඇත්ත ඇති හැටි දකින්න තමයි අපිට බුදු කෙනෙක්ගේ ධර්ම උදව් කරගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇත්ත ඇහැටි දකින්න නම් මේ ඇහැ කියන එක පිරිසිඳ දකින්න. හොඳට අවබෝධ කරගන්න ඇහැ කියන්නේ මොකද්ද කියලා. හරි? ඊළඟට ඇහෙන් පෙන්වන රූපය මොකද්ද කියලා ඒක යථාභූත ස්වභාවය හොඳට අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරන්න උදව් වෙන කරුණු දෙකක් තියෙනවා. මේක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ. දැනගත්තු දේ අපිට දකින්න දැනගන්න දකින්න දන්න දකින්න ඥාන පස්සක් නැත්නම් ඥානතෝ පස්සට දැනගන්න ඕන ඒ දේ දකින්න. මොකද්ද ඒවයි තියෙන යථා භූත ස්වභාවය. ඥානං පස්සං යථා භූතං. එතකොට මේ ඇහැ පිළිබඳව අපි දැනගන්න ඕන ඊළඟට ඒක දකින්න. දැනගන්න කොහොමද අපට පුළුවන් වෙන්නේ? අහලා. මෙතනින් අහගත්තාම දැනගන්න. නැත්නම් අපි ධර්මයක් කියෙව්වහම නැත්නම් ධර්මයකට සමන් දුන්නහම අන්න බුදුරජාණන් වහන්සේ 73 ට දැකලා මොකද්ද කියලා තියෙන්නේ කියලා දැනගන්නවා. නේද? මේක ඥාන. මේකට උදව් වෙනවා මේ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කිරීම. මොකද කල්යාණ මිත්‍රයා තමයි මේ 73 බුද්ධ දේශනාව එහෙම නැත්නම් සද්ධර්මය කියන එක පැහැදිලි කරන්නේ. එතකොට ඒක පිටින් ගන්න දැනුම. මේකට කියනවා පරතෝ ഘോഷය කියලා කියනවා. පිටින් ගන්න වෙලා තියෙන. අපිට තනියෙන්ම ඕක හොයාගන්න හැකියාව නැහැ. ඒ හැකියාව තියෙන්නේ එක්ක බුදු කෙනෙකුට නැත්නම් පසේ බුදු කෙනෙකුට තනියෙන්ම හොයාගන්න. එතකොට රහත් වෙන්න අවශ්‍ය කෙනෙකුට ඒක අර බුදු කෙනෙක්ගේ ධර්මයෙන් අහගන්න. ඒ අහගන්න එකට කියනවා අන්න දැනගන්න. දැනගත්තටම දැක්මක් වෙන්නේ නැහැ. මොනවා හරි දැනගත්තු පළියටම Taman ඒක දැක්කා ප්‍රත්‍යක්ෂ දැක්කා කියන එකක් යෙදෙන්නේ නැහැ. නේද? දැන් අපිට ගොඩාක් තියෙන්නේ අහලා දැනගත්තු ටික. මේ දැක්ම වෙලා නැහැ. දැක්ම කියන්නේ පස්සක්. ඥාන පස්සන් යථා භූතං. මේ ඇත්ත ඇති දැනගන්න ඕන ඊළඟට ඒක දකින්න උත්සාහ කරන්න තියෙනවා. එතකොට මේ දැන් අහලා දැනගත්තු පළියටම ඒක ඇත්ත කියලා පිළි අරන් හරියන්නේ නැහැ. හොඳට නුවණින් විමසලා දකින්න. දැක්ක කෙනාට දැන් මේ අහගත්තු දේ මෙහෙම වෙන්න ඇති කියලා හිතෙනවා ඔන්න දකින්නකොට. එහෙම කෙනාට පුළුවන් ඔන්න මාර්ගයේ වඩන්න මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ගන්න නම් මොකද්ද කරන්න ඕන මොන විදියකටද අපි මොන වගේ දෙයකටද උත්සාහ කරන්න ඕන. එහෙම කෙනාට එතකොට ඔන්න මාර්ගයේ වඩන්න පුළුවන්. ඒකට කියනවා ආර්ය මාර්ගය කියලා. ඒතර ආර්ය මාර්ගයේ වඩන්න නම් ඒක අහන්න ඕන දකින්න. එයාට තමයි ආර්ය මාර්ගයේ වඩන්නේ. ආර්ය මාර්ගයේ වඩන්නේ අපි කෙලෙස් දුරු කරන්න. නේද? ආශ්‍රව දුරු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආශ්‍රව දුරු කරන්න පුළුවන් ඥානතෝ පස්සතෝ වෙන කෙනාට න අඥානතෝ න පස්සතෝ නොදන්න නොදකින කෙනාට මේ වැඩේ කරන්න බෑ. හරි. තේරුම් ගන්න අපි මේක දැනගන්න ඕන ඊළඟට දකින්න. දැනගන්න තමයි ඔය කට්ටිය දැන් එකතු වෙලා ඉන්නේ නේද? දකින්න නම් මෙතෙන්ට එන්න ඕනේ තනියෙන් හදක නුවණින් සිහිය පිහිටලා බලන්නයි තියෙන්නේ. තාම ඒක කරගන්න බැරි හින්දා තමයි ඉතින් මේ එහෙ මෙහෙ දුවන්නේ නෑ. ධර්මය දන්නවා දකින්නවා කිව්වට තාම ඉතින් හිතේ පොඩි මොකද්ද තියෙනවා. තාම තනියෙන් මේක බල බලා හිටියට විශ්වාසය අඩුයි නේද? මොනවා හරි අඩුවක් තියනවද දන්නේ?
විශ්වාසය නිමෙස ගැලවිච්ච නැති පොඩි තැනක් තියෙනවා.
ඔය ඉතින්
විශ්වාසය තියෙනවා. සම්මා සම්බුද්ධ වහන්සේ සීසත් ධර්මයේ කෙරෙහි විශ්වාසය තියෙනවා. මේ ගලව ගන්න බැරි පොඩි තැනක්
තියෙනවා. ඔව්. ඒක එක එක මට්ටමේ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට තව කෙනෙක් හොයාගෙන යන්න වෙන්නේ අපි තාම දැනගෙන දැකලා තියෙන එකේ අඩුවක්.
ඒ මට්ටමට ගිහිල්ලා
නැහැ. නේද? නැත්තම් ඉතින් මේ මගෙන් අහන්නත් අවශ්‍ය නැහැ. මටත් ඕක පෙන්වලා දෙන්න පුළුවන් වෙන්න ඕන ඔයගොල්ලන්ට. එතකොට මේ දන්න දකින එකේ යම් කිසි අඩුවක් තියෙනවා. ඒක හදාගන්න තමයි අපි බණ අහන්න ඕන සාකච්ඡා කරන්න. හරි. කාලේන ධර්ම ස්නාන ධර්ම සාකච්ඡා. ඕක මංගල කරුණු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇයි මේ මේ දැක්ම දෘෂ්ටිය පැහැදිලි කරගන්න ඕන දර්ශනය පැහැදිලි කරගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මහා සලායතන සූත්‍රයේ චක්කුම් ධික්කවේ ඥානං පස්සං යථා භූතං රූපං ඥානං පස්සං යථා භූතං චක්කු විඥානං ඥානං පස්සං යථා භූතං චක්කු සම්පස්සං ඥානං පස්සං යථා භූතං. චක්කු සම්පස්සජා වේදනා ඥානං පස්සං යථා භූතං කියලා කියනවා. තේරුණාද ඒක කියපු ටික? පැහැදිලිද? පැහැදිලි නැත්නම් ඒක පැහැදිලි කරගන්න. එතන ඇහැ කියන එක දන්න දකින්න ස්වභාවයට එන්න ඕනේ. ඒවයි ඇත්ත ඇති හැටි යථා භූත ස්වභාවය. එහෙන් දැනගන්න රූපය එතකොට අපි රූප ආයතනය කියලා කියන චක්කායතනෙ රූප ආයතනෙ. මේ රූප ආයතනය ඇත්ත ඇති හැටි දැනගන්න ඕන දකින්න ඕන. එහෙම කෙනාට තමයි මාර්ගය වඩන්න පුළුවන්. ඊළඟට විඥාණය කියන එක චක්කු විඥාණය කියන එක දැනගන්න ඕන දකින්න ඇත්ත ඇති හැටි. චක්කු සංපස්සේ කියන එක මොකද්ද කියලා දැනගන්න ඕන දකින්න ඕන. ඒකේ ඇත්ත ඇති හැටි. කියන්නේ යථා භූත ස්වභාවය දැනගන්න ඕන දකින්න ඕන. ඒ නිසා යම් කිසි වේදනාවක් හට ගන්නවද ඒකේ ඇත්ත ඇති හැටි දැනගන්න ඕන දකින්න ඕන. එහෙම කෙනාට තමයි මේ කෙලෙස් දුරු කරන නැත්නම් ආශ්‍රව දුරු කරන මාර්ගයක් තියෙන්නේ. මාර්ගය වඩන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනාට. ඒ ටික හොඳට තවන්ට පැහැදිලි නැත්නම් ආයේ ආයේ අහලා අහලා ගායේ විමසලා විමසලා නුවණින් තර්ක කරලා බලන්න මේකද යථා භූත ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකද. තමන් දකින ස්වභාවයද බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒක දැනට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට අනුමාන ඥානයක් තියෙනවා මෙන්න මේ වගේ දැක්මක් කියන එක. මේ වගේ ස්වභාවයක් තමයි ඔකේ ඇත්ත தත්ත්වය. ඒකට අපි අර රූප දැකීමයි, ශබ්ද ඇසීමයි හොඳට බලන්න පුළුවන් මේ දැක්මට දාලා. ඒ කියන්නේ රූප දකින්නවා කියන්නේ ඇහි ස්වභාවය. ඒක චක්කායතනය කියන එකයි රූපායතනය කියන එකයි. ඊළඟට ඒ බව දැනගත්තු චක්කු විඥානය, චක්කු සංපස්සේ නිසා හටගත්තු වේදනාව. ඒක ගැන බලන්න පුළුවන් වෙනවා. ඒකෙම අපි සත්‍ය අහන එක ගත්තොත් සෝතායතනය, සද්දායතනය. සෝතායතනය කියන එක සත්‍ය අහන්න උදව් වෙන ආයතනය. සද්දායතනය කියන්නේ ඒ අහලා දැනගන්න සද්ද ස්වභාවය. සද්දායතනය නේද? ඒක දැනගන්න ස්වභාවය සෝත විඥාණය. එතකොට ඔය තුනේ සංගතිය කියලා කියනවා. ඔය තුනේ හට ගැනීම සෝත සංපස්සේ. ඒ නිසා යම් කිසි විඳින ස්වභාවයක් වෙයිද? විඳින ස්වභාවය කියනකොට ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. කැමැති ගතිය, අකමැති ගතිය, මදහත් ගතිය. කැමැති ගතියට අපි කියනවා සුඛ වේදනා, අකමැති ගතියට කියනවා දුක්ඛ වේදනා. මේ දෙකටම වැටෙන්නේ නැති ගතිය අදුක්ඛම අසුඛ වේදනා. අන්න ඔය ස්වභාවයක් අට ගන්නවා. ඔන්න ඔය ಜಾති පහ එක ආයතනයක් ගත්තාම තමන්ට තේරුම් ගන්න ඕනේ. ಜಾති පහක් තියනවාද? ඇස, රූපය, චක්කු විඥාණය, චක්කු සංපස්සය, වේදනා. ඇහැ නිසා දැකීමේ ක්‍රියාවේදී එතකොට ಜಾති පහක් තියෙනවා. මොනවාද? ඇස, රූපය, චක්කු විඥාණය, චක්කු සංපස්සය, වේදනා. අපි ශබ්දයක් අහනකොට ඒ ಜಾති පහක් ගැන බලන්න පුළුවන්. මොනවාද? කන නැත්නම් සෝත ආයතන, ශබ්දය නැත්නම් ඒකට ශබ්ද ආයතනය කියලා කියනවා. ඊළඟට සෝත විඥානය දැනගන්න ස්වභාවය. සෝත සංපස්සේ අර ಜಾති තුනේ එකතු හට ගැනීම. සෝත සංපස්සේ. ඒ නිසා යම් කිසි වේදනාවක් එයි. වේදනා ಜಾති තුනෙන් එකක් එන්න පුළුවන්. සප්ප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා. නේද? එතකොට බලන්න ඔන්න කොයි ආයතනෙ ගත්තත් ඔය ಜಾති පහක ස්වභාවයන් ටිකක් අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒවා ගැන දැනගන්න ඕන දකින්න. ඇත්ත ඇති ඇති. ඒවා ගැන අපි හිතාගෙන ඉන්න විදිහකුත් තියෙනවා ඇත්ත ඇති ඇති එහෙම නැත්නම් යථාභූත ස්වභාවයකුත් තියෙනවා. එතකොට බුදු කෙනෙක් පහළ වෙන්නේ හොයි ඇත්ත ඇති ඇති පැහැදිලි කරලා දෙන්න. හරි? එතකොට ධර්මයක් තිබුණත් නැතත් බුදු කෙනෙක් හිටියත් නැතත් ඔය ඇත්ත ඇති ඇති කියන ස්වභාවයක් තියෙනවා. යථාභූත ස්වභාවයක් තියෙනවා. ධර්මයක් තියෙනවා බුදු කෙනෙක් පහළ වෙලා කියන්නේ ඔය ඇත්ත ඇති ඇති දේශනා කරලා තියෙනවා. අහන්න ලැබෙන. ධර්මයක් නැති කාලෙක බුදු කෙනෙක් නැති කාලෙක එහෙම දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. යථාභූත ස්වභාවය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලෙක විතරයි ඔය ඇත්ත ඇති ඇති ගැන අහන්න ලැබෙන්නේ. සාමාන්‍ය සත්වයාට ඒක දකින්න පුළුවන්කමක් නැහැ. තව අපි බලන්න ඕනේ එතකොට බුදුරජාණන් වහන්සේ මේවයි ඇත්ත ඇති ඇති කියලා සර්වඥතා ඥාණයෙන් දැකලා මොනවද දේශනා කරලා තියෙන්නේ? මේ ඇහැ ගැන මොනවද දේශනා කරලා තියෙන්නේ? රූපය ගැන මොනවද දේශනා කරලා තියෙන්නේ? චක්කු විඥාණය ගැන මොනවද දේශනා කරලා තියෙන්නේ? ඊළඟට චක්කු සංපස්සය ගැන, වේදනාව ගැන මොනවද දේශනා කරලා තියෙන්නේ? මේවා මොන වගේද කියලාද දේශනා කරලා තියෙන්නේ? මේවායි ලක්ෂණ කොහොමද දේශනා කරලා තියෙන්නේ? ඔය ආයතන පැත්තෙන් බැලුවොත් නේද? ඇහැගෙන චක්කායතන කිව්වොත් ಜಾති පහක් තියෙනවා බලන්න. මොනවද? චක්කායතනේ, රූපායතනේ, චක්කු විඥානය, චක්කු සංපස්සේ, වේදනා. ඒතර කන කියන ආයතනෙ ගත්තොත්, සෝතායතනය ගත්තොත් එහෙම නැත්නම් අපි ඇසීමේ ක්‍රියාව ගැන ගත්තොත් ಜಾති පහක් තියෙනවා Tamanට නොවනින් විමසන්න. සෝත ආයතන කියන්නේ මොකද්ද? සබ්ද ආයතන කියන්නේ මොකද්ද? චක්කු සෝත විඥානය කියන්නේ මොකද්ද? සෝත සංපස්සේ කියන්නේ මොකද්ද? ඒ සංපස්යෙන් හටගන්න වේදනාව කියන්නේ මොකක්ද? ඕවා ගැන බලන්න. ඕවා ගැන දන්න දකින කෙනාගේ කියන සම්මා දිට්ඨිය ඇති වෙනවා කියලා. සාස්සරෝති සම්මා දිට්ඨිය. එයාගේ ආර්ය මාර්ගයේ වැඩ. හරි විදිහට ඒක දන්න දකින්න කෙනාගේ නොදන්න නොදකින්න කෙනාගේ එහෙම අරස්ඨාංගික මාර්ගේ වැඩෙන්නේ නැහැ.
එතකොට ඒක මේ හයෙම එහෙම දකින්න ඕනද? සම්මාදිට්ඨිය ඇතේන්නේ. එකකද
ඒක ඉතින් Tamanට වැටහෙනවා දැන්. හයම එහෙම දකින්න ඕනද නැත්නම් එකක් දැක්කහම අනිත් ටිකත් පැහැදිලිද? එකක් දැක්කහම අනිත් එක පැහැදිලි නැත්නම් එකක් බලන්න. එකක් දැක්කහම අනිත් එකත් පැහැදිලි නම් එතකොට වැටෙනවා. දැන් මේක දැක්කහම මේකත් පැහැදිලි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඇහැ ගැන චක්කායතනය ගැන බලන්න පුළුවන් කෙනෙකුට එහෙම නැත්නම් එහෙන් දැනගන්න රූප. රූප ආයතනය ගැන බලන්න පුළුවන්. එතකොට ඇහැ පිළිබඳව හරියට දැක්කොත් යා චක්කායතනයක් පිරිසිඳ දකිනවා රූපායතනෙත් පිරිසිඳ දකිනවා. ඒ නිසා දැනගන්න රූපත් මෙන්න මේ ස්වභාවය නේද කියලා අවබෝධයක්
කරගන්න.
ඔකේ. තව කෙනෙකුට ඔකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. රූපායතනය ගැන හොඳට මෙනෙහි කර කර අර කියන ඇත්ත දකිනකොට මෙන්න එහෙන් පෙන්නන රූපායතනෙ මෙන්න මේ වගේ. එහෙනම් ඒක පෙන්නන චක්කායතනෙත් මේනේ. කියලා දකින්න හැකියාව තියනවා කෙනෙකුට. සමහර කෙනෙකුට බෑ. සමහර කෙනෙකුට ওই දෙකම බලන්න වෙන පුළුවන්. චක්කායතනය මේ ස්වභාවය, ඒකෙන් පෙන්නන රූපායතනය මේ ස්වභාවය, ඒ දෙකම මෙනෙහි කරන්න පුළුවන්. එතකොට අවබෝධයෙන්ම
පුළුවන්.
එහෙම නැතුව මේ එකක් මේක මෙහෙමමයි කියලා කියන්න විදිහක් නැහැ. මොකද එක එක්කෙනාගේ ප්‍රඥාව වැඩෙන හැටි වෙනස්. අපිට පුළුවන් ඕවා එකින් එක හොඳට නොනින් මෙනෙහි කරන්න. එතකොට චක්කායතනය කියන එක, ඇස කියන එක බුදුරජාණන් වහන්සේ මොනවද ඒ ගැන දේශනා කරලා තියෙන්නේ? අපි හිතාගෙන ඉන්න මට්ටමද ඒක? ඔය දෙකේ වෙනසක් තියෙනවා නම් ඒ දැක්මට අපේ හිත සකස් කරන්නේ ඒ ඇත්ත ඇතිහැටි දකින්න මේ හිත දියුණු කරන්නේ කොහොමද? ඔන්න ඔය ටිකට තමයි ධර්මයක්
අවශ්‍ය
අහලා නුවණින් මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. දැන් අපි බලමු ඇස පිරිසිඳ දකින්න නම් මොනවද අවශ්‍ය? එහෙ නැත්නම් එහෙන් දැනගන්න රූපය පිරිසිඳ දකින්න නම් මොනවද අවශ්‍ය? මේ බුදුරජාණන් වහන්සේ මොන වගේ දේවල්ද දේශනා කරලා තියෙන්නේ? මොනවද දේශනා කරලා තියෙන්නේ? ඈ? ඒ වගේ ලක්ෂණ මොනවද? දිගටම තියෙන්නේ ඒ වෙලාවේ හට ගන්න. ඒක අපි තව පැහැදිලි කරන්න කියනවා පෙර නොතිබීම හට ගන්නවා ඒ ක්‍රියාව ඉවර වෙනකොට ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අනේ දැන් දැකීමේ ක්‍රියාව සිද්ධ වෙනකොට අපි දන්නවා ඇහැක් හට ගන්න ඕන රූපයක් රූපායතනය ගැන දැනගන්නවා චක්කු විඥානය හට ගන්නවා. එතකොට ඒක ඒ දැකීමේ ක්‍රියාවට කලින් තිබිලා නැහැ. ක්‍රියාව සිද්ධ වෙන මොහොතේ මේ ටික හටගෙන. ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන. ඊළඟට ඒක ඉවර වෙනකොටම ඉවර වුණා කියලා දැනගන්න විදිහක් කොහමද කියන්නේ?
ඈ?
නිරුද්ධ වුණා කියලා කොහමද දැනගන්නේ? දැනගන්න විදිහක් තියෙනවද? වෙන ආයතනයක් හටගෙන. ඒ කියන්නේ අපි දැන් අන රූපයක් දැකලා සද්දයක් අහනවා කියමු. ඒ සද්දේ අහනකොට රූප ආයතනෙට අදාළ ඒවා එකක්වත් තියෙන්න බෑ. ඇහැ තියෙන්න බෑ, රූපේ තියෙන්න බෑ, චක්කු විඥානෙ තියෙන්න බෑ, චක්කු සංපස්සේ තියෙන්න බෑ, ඒ නිසා හටගත්තු වේදනාව තියෙන්න බෑ. ඒ පහම
නිරුද්ධ
වෙන්න ඕන. ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්න බෑ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලාමයි අපි සද්දයක් අහන්නේ. මොකද සද්දයක් අහනකොට එක පැත්තකින් වෙන හිතක් සද්දය අහන සද්ධාහන හිත හට ගන්න බෑ රූපේ දකින හිත තියෙද්දි. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එතකොට චක්කු විඥාණය කියන එක ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙලාමයි සෝත විඥාණය හටගන්නේ. සෝත විඥාණය හට ගන්නකොට කණයි කණෙන් දැනගන්න සද්දේ කියන එක. ඒ කියන්නේ සෝත ආයතනයයි සද්ධා ආයතනයයි කියන දෙකක් හටගෙන තියෙනවා. නැත්තම් විඥාණය පහළ වෙන්න බෑ. එතකොට ඔය තුනම තියෙන අවස්ථාව තමයි පස්සේ කියලා කියන්නේ සෝත සම්පස්සේ. එතකොට සෝත සම්පස්සයක් තියෙන්න බෑ චක්කු සම්පස්සයක් තියෙන මොහොතේ. චක්කු සම්පස්සේ නිද්ද වෙලාමයි සෝත සම්පස්සේ හටගන්නේ. මම පේනවා දෙය ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා දැකගන්න විදිහක් තමයි වෙන දෙයක් හටගන්නේ. අපි රූපය දැකලා ඒ අතරේ සද්දයක් ඇහෙන මොහොත ගත්තොත් දැන් අර සද්දය ඇහෙන මොහොත ගන්නකොට මේ දකින රූපෙට උදව් වුණ ටික සේරම නිරුද්ධයි. චක්කායතනෙත් නිරුද්ධයි, රූපායතනෙත් නිරුද්ධයි, චක්කු විඥානයත් නිරුද්ධයි, චක්කු සංස්පස්සයත් නිරුද්ධයි. ඒ නිසා යම් වේදනාවක් තිබුණද ඒකත් නිරුද්ධයි. හටගෙන තියෙනවා සද්දට ආදාළ දේවල්. ඒ කියන්නේ සෝතායතනය, සද්දායතනය, සෝත විඥානය, චක්කු සංස්පස්සය ඒ නිසා හටගන්න වේදනාව. ඔය ටික හටගන්න. හරි? සද්දයක් අහන මොහොතක ඔය ටික ඔය පහ හටගන්න. ආයි රූපයක් දකින්න නම් මේ පහ නිරුද්ධ වෙලාමයි රූපයක් දකින්න. එතකොට පේනා නේද? ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕන. ඒ අලුත් අත්දැකීමක් එනවා කියන්නේ ඒ ටික හටගත්තා පරණ ටික නිරුද්ධ. එතකොට ඔන්න එක ධර්මතාවයක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ
වෙනවා.
ඕක තමයි ධර්මතාවය. බුදු කෙනෙක් හිටියත් නැතත්, තථාගතයන් වහන්සේ හිටියත් නැතත්, ධර්මයක් තිබුණත් නැතත්, ඕක තමයි යථාභූත ස්වභාවය.
සමහරවිට සර් දැන් අහ එතනට ආවා. මම කියන්නේ ඒක තමයි. අන්නේ නිරුද්ධ වීම ගැන අපේ මනස අපි යොදවන්නේ නැති නිසා නේද මේ නිරුද්ධ වෙච්ච දෙයකට අපි ඊළඟට ඇලෙන් හෝ ගැටෙන්න අපි සිත යොදවන්නේ.
ඔව්. දැන් අපේ මට්ටම ඔය යථාභූත ස්වභාවය දකින විදිය නෙවෙයි. එහෙම දකින්න ශක්තිය නැහැ. ඒ හින්දා තමයි අපි සසරේ ඇවිල්ලා තියෙන්නේ. හරි. බුදු කෙනෙක් තමයි මේක යථාභූත ස්වභාවය කියලා පෙන්නනවා. හරි. අපිට මේ මේක නිරුද්ධ වෙනවා කියන නුවණ ඒ මොහොතේ යෙදෙන්නේ නැහැ. කොහොමද අපි ඒක යෙදෙන්නේ නැහැ කියලා දැනගන්නේ?
යලි මෙතනනේ
දැන් අපි රූපයක් දැකලා සද්දයක් අහන මොහොත වෙනකොට අර රූපේ නිරුද්ධයි කියන අවබෝධයක ඉන්නවද? දැක්මක ඉන්නවද? නැහැ. කොහොමද එහෙම නැහැ කියලා දැනගන්නේ? ඒක තියෙනවා කියන අදහසක අපි ඉන්නවා නම් නිරුද්ධ වීම දැකලා නැහැ. නේද? ඔව් ඒකට තමයි කර්ම කියන්නේ. එතකොට ඒවා නිරුද්ධ වෙලා නැහැ කියලා හිතුවොත් අපිට ඒ ගැන ක්‍රියා කරන්න පුළුවන්. චේතනා ඇති කරගන්න පුළුවන්. චේතනාවලට කියන කර්ම කියලා. නේද? නිරුද්ධ වුණා නම් අපි ඒ ගැන ආයේ හිතන්න යන්නේ නැහැ. නේද? හිතන්න ක්‍රියා කරන්න යන්නේ නැහැ. ඒක තියනවා කියලා හිතුවොත් තමයි දැන් මෙහෙම හිතන්නකෝ මලක් තියනවා කියලා අපි හෙන්දකලා දැනගන්නේ. එහෙම නැත්නම් මේ සද්දයක් අහලා අන්න කුරුල්ලෙක් ඉන්නවා කියලා දැනගන්නේ. නේද? දැන් ඔය දෙක නිරුද්ධ වෙලා කියලා නොදන්න මට්ටම තමයි අපේ
තියෙන්නේ
සාමාන්‍ය මට්ටම. දැන් ඒ නොදන්න මට්ටමේ ඉන්නවා කියලා දැනගන්නේ කොහමද? අපිට ඔය මල ගැන තව හිතන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. ක්‍රියා කරන්න පුළුවන්. දැන් සිත කය වචනය ක්‍රියා කරවන්න පුළුවන් අර මල සම්බන්ධ. එහෙම නැත්නම් ඔය කුරුල්ලා සම්බන්ධයෙන් සිත, කය, වචනය ක්‍රියා කරවන්න පුළුවන්. ඇයි ක්‍රියා කරවන්නේ? ඒක නිරුද්ධ වුණා කියලා
නොදන්නවා.
නුවණක් නැතිකම. නේද? ඔව්. දැන් ඔය රූපාණිය බලද්දී ඇහැයි සද්දේ කොච්චර වේගෙන් යනවද? දැන් ඔය වේගය හින්දා අපිට කොහොමත් එකක 30 දකින්න බෑ. දැන් රූපවාහිනිය බලලා තව කෙනෙකුට ඕක කියන්න පුළුවන් වෙන්නේ
මේක ඇත්තටිය දැනගන්න තුන
නිරුද්ධ වෙලා නැහැ. දැන් නිරුද්ධ වෙලා නැත්නම් ඒක ගැන කතා කරන්න පුළුවන්. දැන් තව කෙනෙකුට කියනවා කියන්නේ මේ වෙන කතා කරනවා නේද? තව කෙනෙකුට මොනවා හරි කියන්න වෙන්නේ අර ආයතනෙන් අත්දැකපු එක ඒක නිරුද්ධ වෙලා නැති කම. නේද? ඒකට පැවැත්මක් දෙනවා ආයේ කතා කරන්න යනකොට. නේද? එතකොට තව කෙනෙකුට මොනවා හරි කියන්න නම් අපිට සිහිය තියෙන්න ඕන නේද මොකක් හරි?
අරක තමයි සිහිය
තියෙන්නේ.
ඒක අල්ලගන්න
හැබැයි. අල්ලගන්න. ඒක. දැන් ඕක මතක තියාගත්තේ නැත්නම් තව කෙනෙකුට කියන්න පුළුවන්ද?
ඒක අර උසාවියට.
බෑ. එතකොට දැන් කතා කරන ඔක්කොම ඇත්තටි හැටි දැකලා නෙවෙයි. මුලාවට අහු වෙලා පැවැත්මක් දීලා. ඒ පැවැත්මක් දීපු දේ ගැන තමයි කතා කරන්නේ. එතකොට ඒවා කර්ම කියලා අපි කියනවා නේද? ඔව් නිරුද්ධ වුණ දෙයක් ගැන ඉතින් දැන් කතා කරන මොකටද? ඒක ආයේ අතීතේ ඉතුරු නැතුව නිරුද්ධයි. අතීතේ ආපහු ගන්න පුළුවන්ද? බැ. අතීතේ ඉතුරු නැතුව නිරුද්ධයි. ඔක ගැන කතා කරලා මොකටද ඒක? එතකොට ඔන්න තමන් ඉන්න තත්ත්වේ තේරුම් ගන්නයි දැන් ධර්මයක් අහන්නේ. මේ අනුන් ගැන නෙමෙයි තමන් ගැන දැන් මෙනෙහි කරනවා. මම දැන් තව කාට හරි කියන්න මොනවා හරි මතක තියාගෙන ඉන්නවද? ඉන්නවනම් සසරේ යනවද? එකෙන් එතර වෙන මාර්ගයේද ඉන්නේ?
සසරේ යනවා.
සසරේ යනවා. අන්න ඕක දැනගන්න එකත් ලොකු නුවණ. අද එදාට තමයි ඔය කතා කරන එක
නවත්තන්නේ.
එදාට තමයි කතා කරන එක නවත්තන්නේ. මේ මං ලොකු මුලාවකනේ ඉන්නේ මේ කතා කරන්න ගිහින්. සසරේ යන්න. කතා කරන එක නවත්තපු දවසට ඔන්න ලොකු සීලයක් රැකෙනවා. හරි වචනේ සංවර වෙනවා. හෑ අන කර්ම කරන්නේ මේ මොහොතේ.
අර අකීති පුරුද්ද
පුරුදු උදව් වෙන්න පුළුවන් කර්ම කරන්නේ මේ මොහොතේ. මේ මොහොතේ නොදන්නකම අවිද්‍යාව. දැන් මේ මොහොතේ ඇත්ත ඇති හැටි දැනගත්තා නම් ඔක ගැන කතා කරයිද ওই නිරුද්ධ වුණ දේ ගැන. මේ මොහොතේ සිහියක් නැහැ නුවණක් නැහැ. නේද? අනේ දැන් කතා කරන අය ගැන හිතා ගන්න. Taman ගැන නෙමෙයි අනුන් ගැනවත් හිතා ගන්න කවුරු ගන්න. මොනවා හරි කියන්න එනකොට සිහියක් නැ නුවණක් නැ ධර්මයක් කාලත් නැ ඒක ගැන නුවණක් නැ එයා මාර්ගේ වැඩන කෙනෙක්ද නැද්ද නැ
සාමාන්‍ය ජීවිතයේදී දැන් කියලා අවබෝධයෙන් තුන අවබෝධයෙන් කියන්නේ දකින්න
අවබෝධයෙන් තිබුණා නම් කතා කරන්න පුළුවන් ද නිරුද්ධ වෙනද ඥානං පස්සං යත භූතං ඥානං අපස්සං යත භූතං අවබෝධයක් තිබුණා නම් නිරුද්ධ වුණ දෙයට පැවැත්මක් දෙයිද? නිරුද්ධ වුණ දෙයක් පවත්වාගෙන යන්න ඕන නම් ඉතින් ඔය කතා කරන්නේ. ඒක අවබෝධෙන්ද නැද්ද කියලා තමයි තේරුම් ගන්න. ඔව් අවබෝධය තුව කිසිම කෙනෙකුට කතා කරන්න බෑ. ඒක කතා කරන්නේම මුලාවට අහුවෙලා. ඇත්ත ඇති හැටි දැකලා නෙමෙයි. ඔය එතකොට කතා කරන්න බෑ. එතකොට හරි ලේසි. කවුරුත් සද්ද කරන්නේ නැහැ නේ අනිත් අයට කරදර කරන්නේ.
එහෙම කතා කරන එක සම්ප්‍රප්පලාප නේ
සර්. සම්ප්‍රප්පලාප හිස්වචන.
සම්ප්‍රප්පලාප.
ඔව්.
දුබර්ස
සම්ප්‍රප්පලාප කිව්වට එච්චර ගණන් ගන්න නෑ නේද? ඒක ඒක අර ලොකු පවක් කියලා හිතන්නේ. දැන් ඒක ඒකට අපි බය නැහැ. ඇයි ඒක ගණන් ගන්න. ඔකේ බය ඉන්න නම් ඔන්න ඕක කතා කරාම කල්ප ගානක් කර නිකන් අපායේ දුක් විඳින්න වෙනවා කියලා නුවණක් ආව නම් එහෙම කරයිද? නැහැ නේ. ඇයි ඒ නුවණ නැති හින්දා තමයි ඒවට ප්‍රයත්න දෙදී කතා කර කර ඉන්නේ. ඕක ඇති කල්ප ගාන දුක් විඳින්න තිරිසං ආත්මයක් ලැබලා දෙන්න ප්‍රේතාත්මයක් ලැබලා දෙන්න. ඇයි ඒක ඒක අකුසල කර්මයක්ද නැද්ද හිස් වචන කියන එක? අකුසලය. අකුසලයේ මැරෙන මොහොතේ සිහි වුණොත් සුගතියේ යයිද දුගතියේ යයිද?
දුගතියේ තමයි.
බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරලා තියෙන්නේ? අකුසල කර්මයක් මැරෙන මොහොතේ සිහි වුණොත් දැන් මැරෙන්න යන්නේ මට මේක අර අරයට කියන්න බැරි වුණා.
මම
නිරුද්ධ වුණ දෙයට පැවැත්ම දීලා නේද?
සම්ලෝකන ඔක්ස මැරිච්ච මිනිකුට පණ දෙන්න වගේ මොකට වැඩක් නේද?
ඔව්. ඒ නිවන් දකින්න තියෙන එක නෑ නෑ දැන්ම නිවන් දකින්න එපා අපිත් ලව ටිකක් සසරේ යන් දුක් විඳින්න යන් කියලා එක්ක යනවා. කාවද එක්ක යන්නේ?
මැරෙන එකන.
තමන්ව. අනුන්ගන්නේ අනුන්ට කියන්න ගිහිල්ලා සසරේත් කියන්නේ තමන් ඇයි එහෙම වෙන්නේ? ධර්මය අහලා නැහැ දැකලා. ධර්මය අහලත් නැහැ දැකලත් නැහැ. අජානං අපස්සං යතාවෝ. එතකොට අපි එන්න දැන් තේරුම් ගන්න ඕන. දැන් අපි ඉන්න මට්ටම තේරුම් ගත්තොත් තමන්ට ආයේ අමුතුවෙන් මේ සිල් රකින්න ඕන කියලා කියන්න ඕනේ නැහැ. භයානකකම දැක්කොත් ਉਹ බුරුවට කතා කර කර ඉන්න යන්නේ නැහැ. නේද? අය දුක් විඳින්න කැමති
නැහැ.
ඔව්. සසරේ යන කෙනා. දිට්ඨියට අහු වෙලා විතරක් නම් ගමන්නේ දුකට අහු වෙලා. දුක් විඳින්න මේ මොහොතේ විතරක් නෙමෙයි සසරේ දුක් විඳින එකටත් අහු වෙලා. මේ මොහොතේ දුක් විඳිනවා සසරේ දුක් විඳිනවා. හ්ම්? ඇයි එහෙම වෙන්නේ මේ ආයතන ගැන අජානන් අපස්සන් නැතරුත. ඇයි ආයතන ගැන කියන්නේ අපි මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ ආයතන උදව් කරගෙන. කිසිම දෙයක් දැනගන්න බෑ ආයතනකින් තොරව. නෝකට සියල්ල. සියල්ල සූත්‍ර නැත්නම් සබ්බ සූත්‍රය කියලා කියනවා.
දැන් සර්කියුට් ධර්මානුකූලව ඒක හරිස. දැන් අර උපාසකම් ඇහුවා වගේ ඊයේ ගුවන් යාන සිද්ධිය යම් කිසි කෙනෙක් මගෙන් ඇහුවොත් මං දැන් නිකම්ම ඉන්නවනස් සර්.
ඒක තමයි දැන් සිහිය නුවණ තියන කෙනා කොහොමද නැද්ද කියන එක තේරුම් ගන්නවා. ඔව් දැන් අපිට ඕක දැන් කතා කරන්න පුළුවන්ද දැන් මතක් කරගන්න තු. දැන් මතක් වුණාද නැද්ද? සෑහෙන දේවල් මතක් වුණා නේද? ඒ මතක් වුණා කියන්නේ හිතේ ඇති වුණ අදහස් චේතන. නේද? ධර්මතාවය. දැන් චේතනා කියන්නේ ධර්මතාවය. ධර්මතාවය කියන්නේ මොකද්ද? මොනවාද සකස් වෙන්නේ? කර්ම. චේතනා කියන්නේ කර්ම. නේද? චේතනාහං භික්ඛවේ කම්මං වදාම. දැන් චේතනා හැදුවා නම් ඔය කර්ම. නේද? එතකොට අපිට කර්ම තියනකම් සසර යන්න පුළුවන්. සසර යන්න කර්ම. නේද?
කර්ම
කරපි කර්ම අවතන චේතන මනෝ සංචේතන ආහාර කියන්නේ. ඒක ආහාරය.
තමයි මේක හරි සියුම් වැඩක්. ඒක මොකද කියන්නේ? දැන් අපේ නෝන මේ ටීවී එක බලන්න බැරි වුණා. එයා කඩේට කියලා කවර මේ සිද්ධිය කිව්වා ගුවන් යාන සිද්ධිය. දැන් මම ධර්මයේ දන්නවා. දැන් අර උපාසක අම්මා කිව්වා වගේ අපි මේ ජීවිතේ ඉතින් ඉන්න ඕන නිසා නෝන අහනකොට මම බිල් එක වගේ හිටියොත් හරි ප්‍රශ්නයක් වෙනවා ඇන්සර්. දැන් ඒකම බැලන්ස් කරගන්න එපා. ඒක මම යන්නේ.
යන්නේ කර්ම කරගන්න.
දැන් ඔය සිද්ධිය වෙන්න පුළුවන් දැන් උදේ භාවනා කරනකොට ඇහුණා නේද ප්ලේන් එකක් යනවා. දැන් බොරු කියන්නේ එපා. ඇහෙනකොට මොනවද මතක් වුනේ? මේකත් කඩන් වැටෙයිද දන්නේ නැහැ. ඒක දැන් මතක නෑ නෙමෙයි. මතක නෑ ඔය හිතපු ටික. ඒ වෙලාවේ මට ඕනනම් මතක් කරන්න තිබුණා. ඔය මොනවද කරන්නේ කියලා. දැන්
ඊ ප්ලේන් එක මම දන්නේ නැහැ. අපි ගියලා සම්දේ
නෑ. දන්නේ නැහැ. දැන් බලන්න අපිට සද්දයක් විතරයි නේද ඇහුනේ. හා? එතකොට ලොකු කතාවක් මවලා දෙනවා. කෙලින්ම ඊයේ වුණ සිද්ධියට ගිහිල්ලා අරවා මේවා හා? විස්තර ඒ විස්තර විතරනේ මේකත් කඩන් වැටෙයිද දැන්. අප තමයි දෙන්ට ඉද දන්නේ කොහාට වෙට ඉද දන්නේ කොහොම යන්න පුළුවන්. බැයිද එහෙම?
එහෙම
වෙන්නේ නැද්ද?
ඊයේ සිද්ධියෙන් එහෙම වුණා නේද සර්? දැන් මේ පෙලෙන් කඩාවැටිච්ච ඔක්කොම ඒ මතක් වුණා. හරි ඉස්සෙල්ලාම කර්මායක කඩන් වැටිච්ච එකත් මතක් වුණා. සියෝ ඔක්කොම ටික මතක්.
දැන් බලන්න ඒ අපිට ශබ්දයක් ඇහෙනවා නේද? මොන ආයතනින්ද ශබ්ද ඇහෙන්නේ? සෝතාය. සෝතායතනෙන් සද්ධායතන ගැන දැනගන්නා දැනගන්නේ මොකෙන්ද? විඥානය. සෝත විඥානය. හරි. එතකොට ඒ විඥාණයෙන් සද්දයක් ඇහෙනකොට අපි දැනගෙන තියෙනවා ප්ලේන් එකක්. නේද? අහුනේ සද්දයක් විතරයි අපි දැනගෙන තියෙනවා අන්න ප්ලේන් එකක් එක. දැන් ඕකට අපේ තියෙන අද්දකීම් ටික ඇදලා ගන්නවා. පෙර ඇසුරු කරපු. නේද? දැන් පේනවනේ දාශ්‍රව බලවත් නම් හිත යනවා වැඩි නේද? දැන් ගිය සතිය විතර ওই සද්දය හුණන ඔච්චර දුර යන්න. එතකොට අර ආශ්‍රව ටික හැදිලා නැහැ. නේද? දැන් අපට නොදැනුවත්වම මේ පොඩි සද්දය ඇති අපිව සෑහෙන දුරකට ගෙනියනවා. ඒක මේ ගෙනියන්නේ අපි නොදන්නවට අපේ හිත ඇතුලේ හරි කැනැත්තක් තියෙනවා. නේද? මෙහෙම හිත හිතා යන්න
ඕනේ.
කරලාසන් එකට මාර කරුණේ කිව්වනම් හොඳයි සර්. මාර කරුණයක් තියෙනවා නම් හොඳයි. ඒ ඒක වැටලා තියෙන කාට. ඒ කර්ම ටික හදන හැටි තමයි මේ බලන්නේ. මේ තණ්හාව. මේ තණ්හාවේ කොටස් තියෙනවා. ඡන්දේ කියලා කියන, නන්දිය කියලා කියනවා. ඒක නිකන් සතුට වෙන ගතියක් තියෙනවා. ඕක හිතනකොට නිකන් හරි සතුටක් හිත ඇතුලේ වැඩ කරනවා. ඒකයි දිගින් දිගට හිතන්නේ. අපිට නොදැනුණාට ඒ හිතන එකේ නිකන් පොඩි ආස්වාදයක් තියෙනවා. ඒකට කියනවා නන්දිය කියලා. ඒ නොදැනෙන ගානක සියුම්. මේක ගැන තව ටිකක් හිතන්න ඕන. ඒකේ පොඩි ආස්වාදයක් තියෙනවා. අපිට කියනවා නන්දිය කියලා. හරි? එතකොට දැන් හිතන්නේ අර ප්ලේන් එකක හරි, ඔබ කඩුණා හරි මොකක් හරි ගැනනේ හිතන්නේ. දැන් හිතන්නේ නිකන් නෙමෙයි, හිතන එකේ නන්දියක් තියෙන ආස්වාදය. යා රූපේ නන්දි තදූප දාන. මොන මොකක් හරි රූපයක් ගැන ඔහම ආස්වාදයක් එනකොට ඕක තමයි උපාදානේ බවට පත් වෙන්නේ. අපි දැඩිව අල්ලගන්න. මේ පොඩි කැමැත්ත වුණාට ඒක බලවත් කරගන්න ගතිය. හරි? උපාදාන කරන ගතියක් තියෙනවා. ඔන්න දැන් ධර්මය. රූපයක් උපාදාන කළොත් සපද්ද දුකද? දුක. බුදුරජාණන් වහන්සේ පෙන්නන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ හටගත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධ. දැන් අපිට රූප උපාදානේ හටගත්තා කියනකොට ඒකේ තේරුම් ගන්න අනිත් පහක් තියෙනවා. අනිත් හතරත් එක්කම තමයි රූපයට උපාදාන කරන්න පුළුවන්. හරි? එක උපාදානයක් හටගත්තා නම් ඔතන අනිත් ටිකත් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔන්න උපාදානයක් හදන එක මේ පංච උපාදානස්කන්ධයක් ඔය හදනවා. එතන අපිට සිහියයි නුවණයි නැත්තම් ඔන්න පංච උපාදානස්කන්ධයක් හදනවා, ඔන්න දුකක් සකස් කරනවා කියලා සිහිය නුවණ පිහිටියේ නැත්තම් අපි අරකේ ආස්වාදයට තව තව හදනවා. මේ ඊයේ හදපු දෙයට කරන්න දෙයක් නැහැ. ඒක දැන් ඉවරයි. අතීතේ නිරුද්ධ. අපි සිහියයි නුවණයි පිහිටියොත් මේ මොහොතේ හදන එකවත් අඩු ගානේ නවත්ත ගන්න පුළුවන්.
ඒක තමයි සර් කියන්නේ. හරි. නමුත් ඉස්සෙල්ලාම අපි උපාදානය කළේ අම්මවනේ සර්. කුංචි කාලේ පුurna තීරණ තිබයිස පටන් ගත්තේ එතන ඉන්නේ උපාදානේ පටන් ගත්ත රූප උපාදාන.
ඒක පැති වලින් වෙන්න පුළුවන්.
දැන් බලන් ගියාම අම්මව තාත්තව උපාදාන කරන්නේ නැතුව අර කරන්න තිබුණ සත්කාරකින් තමයි කරන්න ඕනේ ඉතින්.
ඔව්. මොන දේ උපාදාන කළත් ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියනවා නම් තේරුම් ගන්න ඕන රූප උපාදානයේ දුක. හරි.
අපි අම්ම තාත්තට කොච්චර ඇලිලා ඉන්නවද?
ඒකත් දුක.
ඒ කියන්නේ අම්මා තාත්තා වෙන්න පුළුවා, වෙන දේවල් වෙන්න පුළුවා, වෙන පුද්ගලයෝ වෙන්න පුළුවා, මොනවා හරි. ඒක බුද්ධ දේශනාව සංකිට්ඨේන පංච උපාදාන කංගා දුක්ඛ. එතන දැන් තව පැත්තකින් ගත්තොත් දුක පිරිසිඳ දකින්න. දුක කියන එක අවබෝධ කරන්න. දැන් දුක්ඛේ ඥානං අපට නැහැ. සසර යන සත්‍යයට දුක්ඛේ ඥානං නැහැ. දුක්ඛේ අඥානං කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නා. දුක පිළිබඳව පිරිසිඳ දැකීමේ නුවණ ඇති කර ගන්න ඕන. ඇති කර ගන්න පුළුවන් ධර්මයක් අහන්න ලැබිලා ඒක නුවණින් මෙනෙහි කරන කෙනාට. නේද? බුදු කෙනෙක් ඉන්න එහෙම නැත්නම් ධර්මයක් පවතින කාලෙක විතරයි ඔහොම දෙයක් අහන්නවත් ලැබෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකෝ පංච උපාදානස්කන්ධයක් හටගන්න අවස්ථා 6යි තියෙන්නේ. ආයතන හය. එක්කෝ ඇහෙන් දැකීම නැත්නම් කනෙන් ශබ්දයක් ඇසීම, නාසයෙන් ගඳ සුවඳක් දැනීම, දිවෙන් රසක් දැනීම, කයෙන් ස්පර්ශයක් ලැබීම, හිතෙන් හිතීම. ඔන්න ඔය ක්‍රියා හයේදී සිහිය නුවණ යෙදුන් නැත්නම් අපි අර පරණ පුරුද්දට අහුවෙනවා. පරණ පුරුද්ද කියන්නේ දුක් සකස් කිරීම. නැත්නම් පංච උපාදාන ස්කන්ධ නැවත නැවත සකස් කිරීම. ඔයක දැන් මේ මහා සලායතන සූත්‍රෙදි ඥානං පස්සං යථා භූතං කියලා පොතක් තිබුණේ නේද? ඒවා තියෙන ඒවා අවුස්සලා ගන්න. ඊළඟ දවසේ අරන් එන්න. ගොඩේ ගොඩ ගහලා ඇති කොහෙද? පුස්තක. මම බලපු නැති අයට බලන්න. අරන් එන්න. ආදිත්ත පරියායකෙත් කියනවා. මේ ආයතන ගිනි අරන්. ඇස ගිනි අරන් තියෙනවා. ඇස ඇවිල ගන්නා ලදී. රූපය ඇවිල ගන්නා ලදී. ඇයි මේ ගිනි අරන් කියන්නේ? අපි දුකටපත් කරන. නේද? ගින්නකින් කවදාවත් සතුටක් ලබා දෙන්නේ නැහැ නේ කුච්චනවා මිස. නේද? එහෙන් කරන්නේ අපිව දවනවා. එහෙන් රූප දකින්නවා කියන්නේ මේ දැවීමට පස් කරනවා. ආ දැවෙනවා. පරිලාපය. දවනවා. දුකෙන් කුච්චනවා. දැන් අපිට ඕක පේන්නේ ඇහැ රූපය අපිව දවනවා කියන එක පේන්නේ.
දැන්
අපි ඒක තමයි ඒ ටික තමයි තේරුම් ගන්න ඕන. දැන් ඇහෙන් දැකීමමද මේ සිද්ධිය නැත්තම් ඕක ගැන වැරදියට සිටීම. ඔන්න ඔය දෙක හොඳට තේරුම් ගන්න. නැ අපිට ওই දෙකම එකක් වෙලා තියෙනවා. දැකීමයි සිතීමයි එක මොහොතේ වෙන ගානට අපි පුරුදු කරනවා. දැන් දැකීමයි සිතීමයි කියන දෙක පොඩ්ඩක් නුවණින් වෙන් කරගන්න ඕනේ. දැකීමේ සිද්ධිය කියන්නේ පෙනෙන ස්වභාවය නේද?
චක්කුඥාන මට්ටම.
චක්කුඥාන මට්ටම කියලා කියන්න පුළුවන්. පෙනීමේ ස්වභාවය. පෙනීමේ ස්වභාවය කියනකොට අපි දන්නා චක්කු විඤ්ඤාණයට පේන්නේ නැහැ වැඩ කරන හැටි බැලුවොත් මොකද්දෝ සටහනක් විතරයි පේන්නේ වර්ණ සටහනක් විතරයි පේන්නේ නැහැ පාට කණ්ණාඩියෙන් බැලුවහම මොකද්දෝ වර්ණයක් පේනවා ඔන්න ඔය වර්ණය පේන මට්ටම නේද චක්කු විඤ්ඤාණය කියන්නේ පාට කණ්ණාඩිය ඇහැ කියලා හිතාගන්න මේ කණ්ණාඩිය ටික අමුතු එකක් පාට හතක්ම වෙන්නන්න දුවා. හරි. එහෙම කණ්ණාඩික් තියනවා නේද මේ ටිකක් ගන්න වැඩි. එහෙම කණ්ණාඩියක් තමයි අපි හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ හදන්න හේතුව සකස් කරගෙන තියෙන්නේ. එතකොට ඒ කණ්ණාඩියෙන් පෙන්නනවා මොකද්දෝ වර්ණ සටහනක්. හරියට අර අලුත් TV එකක් ගත්තා වගේ කියලා හිතන්න. දැන් තියෙනවනේ අර අලුත් ඒවා නේද? රවුමට තියෙන ඒවායි අරව මේවා කී කියා එන්නන් ඉතින් බොහොම සල්ලි දීලා ගන්න. ඒ ගත්ත එකෙන් බලන. ඒ බලන්නේ මොකද්ද? ඒකෙන් සකස් කරලා දෙන රූප ඡාය. දැන් ඔය TV ගැන එහෙම නැත්තම් ඔය ඒ ස්ක්‍රීන් එකක් වැඩ කරන හැටි දන්න අය දන්නවා ඔකේ තියෙන්නේ තිත් ගොඩක්. අපි දැන් අර සමහර මේ ෆොටෝ එන්ලාර්ජ් කරපුවයි හොඳට ලම් වෙලා බැලුවොත් නැත්නම් අර කාචකින් බැලුවොත් මේ මැග්නිෆයින් ග්ලාස් එකකින් බැලුවොත් පේනවා තිත් ගොඩක් තියෙනවා නේද? ඒ පොඩි කොටසක් ලොකු කරලා බැලුවොත් එතන තිත් ගොඩක් තියෙනවා. ඒ තිත් වල එක එක පාට තියෙනවා අඩු වැඩි. එතකොට එක ෆොටෝ එකක් කියනකොට මේ තිත් ගොඩාක් එකතු වෙලා තියෙනවා. එතකොට ඇහැ සකස් කරලා දෙන චිත්‍රෙත් ඔන්න ඔය වගේ චිත්‍රයක්. හරි? ඒ වගේ TV එකේ හරි computer screen එකේ හරි පේන්නේ ඒ මොහොතේ සමහර තිත් පත්තු වෙලා ඒවා අඩු වැඩියෙන් පත්තු වෙලා එක එක ඒක. එතකොට ඔන්න ඔය සතහන තමයි ඇහෙන් දකින්නවා කියන්නේ. විඥාණයට අරමුණු වෙන්නේ. ඔය සකස් කරලා දීපු සතහන. හරි? දැන් ඒ සතහන හදන්න මොනවද උදව් වෙලා තියෙන්නේ? හැකියන එක උදව් වෙලා තියෙනවා. බාහිරේ යම් කිසි සතර පහ ධාතු ස්වභාවයක් උදව් වෙලා තියෙනවා. එතකොට දැන් මේ දකින්නේ එළියේ තියෙන ධාතු ස්වභාවයද නැත්නම් ඇහි ස්වභාවයද?
මේ එළියේ තියෙන ධාතු බය අපි ඇයෙන් දකින්නේ.
නැත්නම් ওই දෙකම එකතු කරලා හදපු දෙයක්.
ආයිකදී උපකාර මාට අතුලදී තමයි පේන්නේ.
විඥාණයට පේන්නේ ඇහි ස්වභාවයද? ඇහි ස්වභාවය දැක්කනම් මෙහෙම තිත් ගොඩක් දකින්නවා. ඒක දකින්නේ නැහැ.
ඒක දකින්නේ
නැහැ. සමන් දකින්නේ මේකේ චිත්‍රය. මොකද්ද ඕ වර්ණයක්, හැඩයක්. නේද? ඒත් මේ දකින්නේ ඇහි නියම ස්වභාවයද? නැහැ. එහෙම නැත්තම් එළියේ තියෙන රූපේ නියම ස්වභාවයද මේ දකින්නේ? ඔය දෙකම එකතු වෙලා හටගත්තු ඵලයක්. හරි. අපි කණ්ණාඩියක් තියනවා, ඕකේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. අපි ප්‍රතිබිම්බේ දිහා නම් බලන්නේ, මේ බලන්නේ අපි දකින්නේ කණ්ණාඩියේ නියම ස්වභාවයද, වීදුරුවේ ස්වභාවයද? නැත්තම් බාහිර දේ නියම ස්වභාවයද මේ දකින්නේ? ඒකක් නෙමෙයි. ඔය දෙකේ උදව්වෙන් ඇතිවෙච්ච ඵලය. එදත් තේරුම් ගන්න චක්කු විඤ්ඤාණයට අරමුණු වෙන්නේ ඇහැ කියන එකේ ස්වභාවයක් නෙමෙයි. ඇහැ කියන එක නම් අර වීදුවේ ස්වභාවය කන්නාඩිය තියෙන. නැත්තම් මේ තිත් ගොඩක් පේනවා කියේ. මේ තිත් ගොඩක් පේනවා කියලා නෙමෙයි අපි දැකන්නේ. හරි? තිත් ගොඩක් කියන එක අපි දකින්නේ නැහැ. අපි දකින්නේ මොකද්ද? යම් කිසි වර්ණයකුයි හැඩේ. එතකොට ඒ වර්ණය හැඩය කියන එක බාහිර දෙයට අයිති දෙයක්ද? හොඳට හිතන්න ඕනේ. නෑ. දැන් වර්ණය කියන එක මේ බලන හින්දා පේන ස්වභාවයක්. ඇහැ තුලින් බලන හින්දා පේන ස්වභාවයක් විතරයි. වෙන ඇහැකින් බැලුවොත් වෙන පාටක් පේයි. දැන් වෙන නිල් පාට කණ්ණාඩියෙන් බැලුවොත් නිල් පාටට පේනවා. නේද? රතු පාට කණ්ණාඩියෙන් බැලුවොත් රතු පාටට
පේනවා. කහ පාටකින් බැලුවොත්
එතකොට ඒ බාහිර තියෙන ස්වභාවයද?
නෑ.
වර්ණය කියන්නේ මේ ඇහෙන් සකස් කරලා දෙන ස්වභාවයක් විතරයි. හරි? දැන් ගෙදර ටීවී එකෙන් බලන්නේ ටීවී එකේ හැකියාවට සකස් කරලා තියෙනවා. සමහර වෙලාවට හරියට ටියුන් වෙලා නැත්නම් මේ black and white පේනවා. පාට ටික පේන්නේ නෑ. නේද?
තිත්
වගේ පේනවා. ඔන්න නියම ස්වභාවය ටිකක් දැකියන. ඒක හොඳට වැඩ කරනවා කියන්නේ අපි හොඳට රැවටෙනවා. ටීවී එක ගැන කිසිම අදහසක් නැහැ. පේන දේ තමයි කතා කරන්නේ. බැරි වෙලාවක් පොඩ්ඩක් වැඩ කරේ නැත්නම් තමයි ටීවී එකට බණින්නේ. ඈ? ඇත්ත පේනකොට ටිකක් කේන් තියන. ඈ? ඒ අපේ තණ්හාව බලවත් හින්දා ඇත්ත දකින්නකොට ටිකක් කේන් තියන. ඇහැ කියන එක ටීවී එක වගේ හිතන්න. කණ්ණාඩිය නැතුව බලන්න බෑ, පේන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ ඇත්ත ඇති හැටි දකින්න නම් කණ්ණාඩිය දලෝල බලන්න. නැත්තම් කණ්ණාඩිය පාටමටමනේ පේන්නේ. නේද? දැන් වැඩේ තියෙන්නේ කණ්ණාඩි ගැලවුවාම පේන්නේ
නැහැ.
දැන් අපිට පේන්නේ නැහැ. ඇහැ නැත්තම් පේන්නේ නැහැ. එතකොට ඇහැට ඕන විදිහට බලන්න තමයි ඇහැක් හදලා තියෙන්නේ. මොන ඕක අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන එළියේ තියෙන ස්වභාවයම දකින්නවා කියලා නතර වැරද්දක්. බාහිර පවතින ස්වභාවය දැකීමේ හැකියාවක් අපිට නැහැ. මොකද මොනවා හරි දකින්න නම් ඇහැ හරහාමයි බලන්නේ.
හැටියන එක හදලා තියෙන්නේ ඔය වගේ පාට ටිකක් හදලා දෙන්න පුළුවන් උපකරණ. ඒතර මේ උපකරණයෙන් බැලුවොත් විතරයි දකින්න පුළුවන්. හ්ම්. ඒතර දැන් දකින්නවා කියන්නේ ඇහැයි බාහිර ස්වභාවයයි එකතු වෙලා හදලා දෙන ප්‍රතිකරණය. ආයි කියන ඇහැයි බාහිර ස්වභාවයයි දෙකම එකතු වෙන නිසා සකස් කරලා දෙන ස්වභාවයක් තමයි පේන ස්වභාවය කියන්නේ. හරි. ඒතර මේ පේන ස්වභාවයේ එළියේ පවතින ස්වභාවයද? නැහැ. අන්න ඔක හොඳට තේරුම් ගන්න. මේ පේන ස්වභාවය කියන්නේ ඇහැයි බාහිර ස්වභාවයයි එකතු වෙලා සකස් කරන ප්‍රතිපදය. හරි, ඒක නිකන් අර පාට කොලයක් තුලින් බැලුවොත් නේද? ඔන්න ඔය පේන ස්වභාවය තමයි මේ ඇහැ නිසා දකින ස්වභාවය කියන්නේ. හරි? ඒකට අපි ජීවිත කාලෙම බලලා තියෙන්නේ ඔන්න ඔය ටික. ඇහේ හැකියාව අනුව මවලා දෙන සටහනක්. ඒ සටහන දිහා තමයි මේ බලලා තියෙන්නේ මෙච්චර කාලෙ. ඇහැ යදාගෙන දැක්කනම් ඇහි හැකියාව අනුව ඇඳලා දෙන චිත්‍ර සටහනක් තමයි මේ බලලා
තියෙන්නේ.
ඒ හැදලා දෙන්නේ පිළිගුවක් නේද? ඒ බොරුවට හදලා
දෙන්නේ නැහැ. ඒක ඇත්තට
හදලා දෙන්නේ. විඥානෙක පේන්නේ ඕක. විඥානෙට පේනවා මෙහෙම ස්වභාවයක්. ඒක කිසිම වරදක් නැහැ. ඔන්න අතන තමයි තේරුම් ගන්න. මේ පේන ස්වභාවයේ වරදක් නැහැ. Taman තේරුම් ගත්තොත් මේ පේන්නේ ඇහැයි බාහිරයි නිසා හටගන්න ප්‍රතිඵලයක්. එතකොට ඒ ප්‍රතිඵලය දැర్శණය වෙන්නේ බලනකොට විතරයි. බැලුවේ නැත්තම් දැනගන්න පුළුවන්ද? බැ. හරි. මේ දැක්කා කියන්නේ ඇහැයි බාහිරයි එකතු වෙලා සකස් කරලා දෙන ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය පේන. ඒ පෙනීමේ සිද්ධියේ වරදක් නැහැ. වැරද්ද කොහෙද තියෙන්නේ? මේ දේ දිහා බලලා හිතනවා ඔන්න එළියේ තියෙන දේ දැක්කා කියලා. දැන් ඕක හිතෙන් කරන වැඩක් නෙමෙයි. විඥාණයට පුළුවන් මේ එහෙන් සකස් කරලා දෙන යම් කිසි සටහනක් ස්වභාවයක් වර්ණ ස්වභාවයක් දකින්න. ඒක දැකීමේ අරදක් නෑ. වරද තියෙන්නේ ඕක දිහා බලලා ඔන්න මං එළියේ තියෙන දේක් දැක්කා කියලා හිතන එක. ඒක හිතන්නේ දැන් ඇහි වැඩේ ඉවරයි. ඇහි වැඩේ මේ චිත්‍රේ පෙන්වන එක විතරයි. ඇහි හැකියාව අනුව නේද? මේ බාහිරෙත් උදව් කරගෙන යම් කිසි චිත්‍රයක් ඇඳලා දෙන්න. හරි? ඒ චිත්‍රය ඇඳලා පස්සේ චිත්‍ර ශිල්පියාගේ වැඩේ ඉවරයි. ඊට පස්සේ වැඩේ තියෙන්නේ ඕක දිහා බලනයි. නේද? චිත්‍ර ශිල්පියා චිත්‍රය ඇඳලා පැත්තක දාලා තියෙනවා. එනේන එක්කෙනාට ඕක දිහා බලලා ඕන එකක් කියන්න පුළුවන්. නේද? දැන් ඒන අදහස් ටික චිත්‍ර ශිල්පියාට දායිති බලන කෙනාට. බලන. ඒ අදහස් ටික ඇට ආයිතිත් නැහැ, බාහිර රූපෙට ආයිතිත් නැහැ. නේද? මේක දිහා බලන කෙනාට කැමති දෙයක් හිතා ගන්න පුළුවන්. ඒකට නිදහස තියෙනවා.
ඔව්
ඒකයි. නෑ එතකොට මේ දකින්නේ චිත්‍රයක් කියන අදහස තිබුණා නම් චිත්‍රයක නියම ස්වභාවය ගැන Tamanට වැටහීමක් තියෙනවා නම් නේද? එතකොට බාහිර දෙයක් පනෝලා ඕකට තණ්හා කරන්න යයිද? මේ දකින ස්වභාවය චිත්‍ර ස්වභාවය කියන එක එකට උපමාවක් ගත්තොත් අර වතුරේ ඇති වුණ ඡායා මාත්‍රයක් වගේ. එක එක සටහන් ඇති වෙන්න පුළුවන් නේ වතුරේ. ඒකට අපිට පුළුවන් ওই සටහන දකින්න විතරයි. එතකොට ඒ සතහන එහෙන් දකිනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? අතින් අල්ලන්න පුළුවන්ද?
බෑ.
රස බලන්න පුළුවන්ද?
බෑ.
ගන්ධ සුවඳක් බලන්න පුළුවන්ද?
බෑ.
සද්දයක් අහන්න පුළුවන්ද?
බෑ.
ඡායා මාත්‍රයක්
විතර
කරන්න පුළුවන් එකම දේ ඇහෙන් දකින්න එක
විතර.
දැන් බලන්න ඕනේ ඇහෙන් දැකීම දැකීම මාත්‍රේ විතරක් වුණොත්. ඕකේ රසක් බලන්න බෑ, සුවඳක් බලන්න බෑ, හඬක් අහන්න බෑ, අල්ලලා බලන්න බෑ. අල්ලලා පැත්තකින් තියන්න බෑ වතුරේ තියෙන ඡායාව. ඔව්
සර් දැන් ඒක ඒ වගේම අස්ට්‍රොලොග ගන්න දාන්න පුළුවන් නේද?
දැන් දැන් ඔය මට්ටමේ නම් මේ පේන ස්වභාවය.
දැක්කා දැක්කා පමණයි.
ඔකට කියනවා දැක්කා දැක්කා පමණයි. කියන්නේ දිත්තේ දිත්තමත්. දැකීමේ නියම ස්වභාවය තේරුම් ගත්තා. පෙනෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ වරදක් තියනවද?
නැහැ.
කොහෙද වරද තියෙන්නේ? පේන ස්වභාවයට අමතරව අපි හිතෙන් මොනවදෝ ටිකක් සකස් කරනවා නේද? ඒ සකස් කරන්නේ මොනවෙන්ද? චේතනා කියන්නේ. චේතනා කියන්නේ අදහස්. මේ දිහා බලාගෙන එක එක අදහස් එනවා හිතට නේද? ඔය හිතට එන එන ටික කියන්න ගියාම ඔන්න වචනෙට පෙරදෙනවා. කතා කරන්න ඕන වෙන්නේ මං කිව්වේ. දැකීම් මාත්‍රයේ තිබුණට මනසෙන් හදන ස්වභාවයක් තියෙනවා. මේ හදන ඒවා තමයි සංඛාර චේතනා වලින් ඇති වෙන්නේ, සංස්කරණය කරනවා. හරි? එතකොට මේ සංස්කරණය කරන්නේ ඔන්න දැන් මේක ඡායා මාත්‍රයක් විතරයි, දකින්න පුළුවන් ස්වභාවයක් විතරයි කියන එක අමතක කරලා දෙයක් කරනවා. බාහිරේ තියෙන දෙයක්. දැන් දෙයක් කියනකොට අපි අර පේන මට්ටමට අමතරව තව ඒවා ටිකක් ඕකට එකතු කරලා තියෙනවා. මොනවාද එකතු කරන්නේ? දැන් ඇහෙන් දකින ස්වභාවයට අමතරව එකතු කරනවා ඕකේ රස බැලුවොත් මේ රස. සුවඳ බැලුවොත් මේ සුවඳ තියෙනවා. ශබ්දය ඇහුවොත් මේ වගේ ඇහි. අල්ලලා බැලුවොත් මේ වගේ දැනේ. දැන් දෙයක් කරනකොට මතක තියාගන්න ඇහෙන් අත්දකින්න විතරක් නෙමෙයි අනිත් ආයතන වලිනුත් අත්දැකීමේ හැකියාවක් තියනවා කියලා හිතන.
ඒ වගේම තවත් මොකුත් දෙනවා
නේද?
තවත්ම.
දැන් අපිට අර ඡායාව හොඳ කේක් එකක් වගේ නම් නැත්නම් වෙන කෑම පළතුරු ගොඩක් නම් කේක් කන්න කැමති නැහැ සමහරු සීනි වැඩි කියලා. හොඳ පළතුරු ගොඩක් නම් දැන් පේන්නේ නේද? සටහන් මාත්‍රය ඇහැට පේන්නේ. අතුරේ ඡායා. දැන් හිතන්නේ එහෙම නෙමෙයි. ආ ඔක අල්ලන්න පුළුවන්. වෙන් කරලා ගන්න පුළුවන්. රස බලන්න පුළුවන්. සුවඳ බලන්න පුළුවන්. සද්දයක් කියනවා නම් සද්දේ අහන්න පුළුවන්. නේද? ඔන්න ඔය ටිකක් දාලා තමයි මේක දෙයක් කරන්නේ. දැන් පෙනීම මාත්‍රය තමයි පළවෙනි අවස්ථාව. ඒක පැහැදිලිද? ඇහැ චක්කු විඤ්ඤාණයට කරන්න පුළුවන් පෙන්නන ස්වභාවය විතරයි. ඒ පෙන්නන්නේ අර තිත් වලින් හැදිච්ච සතහනක්. එතන මායාවක් නැහැ. තිත් වලින් හැදිච්ච සතහනක් විඤ්ඤාණයට පේනවා. මේ මායාව මොකද්ද? ආ ඔය පේන්නේ එළියේ තියෙන දෙයක් කියනකොට ඔන්න දැන් වැඩිපුර දෙයක් නේද? මවල. දැන් පේනවා නේද මායාවක් කරලා
තියෙනවා. මනෝ විඤ්ඤාණය තමයි මායාව
කරන්නේ.
නේද? දැන් චක්කු විඤ්ඤාණයෙන් පෙන්නන දේ චක්කු විඤ්ඤාණයෙන් පෙන්නන දේ කියන්නේ සතහන් මාත්‍රයක් විතරයි. වර්ණ සතහන් අර වතුරේ ඡායා මාත්‍රය විතරයි. දැන් ඕක ගැන හිතෙන් හිතන්නේ වතුරේ තියෙන ඡායාවක් කියලා නෙවෙයි. මේක අල්ලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන්, ඔක්කොම දාලා තමයි හිතෙන් හිතන්නේ. එතකොට දෙයක් කරා. ඒ දෙයක් කියන එකට කියනවා ධම්ම කියලා. හරි. දෙයක් කියන්නේ දැන් දැකීමෙන් තොරව එළිය පවතින්න පුළුවන්. අපි දැක්කත් නැතත් ඕක එළියේ තියෙනවා. නේද? එතකොටනේ දෙයක් කියන්නේ. ඒක දැකීමට විතරක් නෙමෙයි අහුවෙන්නේ. අනිත් ආයතන වලටත් ඕක අල්ලන්න පුළුවන් කමක් තියෙනවා. අනිත් ආයතන වලිනුත් අත්දකින්න පුළුවන් කමක් තියෙනවා. දැන් පේන දේ රස බලන්න පුළුවන්. ඉත පළතුරු ටිකක් පේනකොට කාලා බලන මෙන්න මේ රස දැනෙයි කියලා හිතෙනවා නේද? නැත්තම් මේ සුවඳ ඇති කියලා හිතෙනවා. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? ඇහැ කියන ආයතනේ තව ආයතනයකට සම්බන්ධ කරනවා. ඔකට කියනවා ආයතන ආයතන ගැට ගන්නවා. කායතනයක් තව ආයතනයකට ගැට ගන්නවා. ගැට ගහන්නේ මේ විඥාන සම්බන්ධ කරනවා. එහෙන් දැකපු දේ අල්ලලා බලන්නත් පුළුවන් කියලා ඔන්න විඥානය හදන්න පුළුවන්. හරි? ඒ ආයතන එකට ගැට ගන්නවා. ආයතන එකට ගැට ගැසීමේ මුලාවට අහු වෙන්නේ අපි ආයතනය පිරිසිඳ දෙකලා නැහැ. සලායතන එක එක ආයතන පිරිසිඳ දෙකලා නැහැ. පිරිසිඳ දකින්නවා කියන්නේ දැන් ඇහැට ගෝචර වෙන ස්වභාවයක් තියෙනවානේ. වර්ණ ඇහැට ගෝචර වෙනවද සද්ද? නැහැ. ඔන්න ඔය ගෝචර භූමිය අඳුරගෙන නැහැ. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ විතරනේ. සද්ද ගෝචර වෙන්නේ නැහැ. ගඳ සුවඳ ගෝචර වෙන්නේ නැහැ. රස ගෝචර වෙන්නේ නැහැ. නේද? පොට්ටබ්බය ගෝචර වෙන්නේ නැහැ. ඒක කාය ආයතනයි කියනවා. පොට්ටබ්බය කියන එක කාය ආයතනෙට ගෝචර වෙන සබඳ. වර්ණ රූපේ කියන එක ඇහැට ගෝචර වෙන ස්වභාවය. ශබ්ද රූපේ කියන එක කනට ගෝචර වෙන ස්වභාවය. එතකොට අපි ඇහැට ගෝචර වෙන ස්වභාවයක් අත්දැකලා ඕක අල්ලලා බලන්න පුළුවන් කිව්වොත් ඔන්න දැන් ගෝචර භූමිවල වෙනස අඳුරගෙන නැහැ. ඒකට කියනවා ආයතන ගැට ගන්නවා. ඒක විඥානේ නෙමෙයි. විඥානය කියන්නේ දැනගන්න ගතිය. දැනගන්න ගතිය මොකක් දැනගත්තත් දැනගන්න ගතිය. හැබැයි දැනගන්න පුළුවන් ඇහැ නිසා දැනගන්න පුළුවන් ගතිය ඒක ඇහැට ගෝචර ස්වභාවය. චක්කු විඥාණයට ගෝචර වෙන්නේ ඒ ස්වභාවය විතරයි. සෝත විඥාණයට ගෝචර වෙන්නේ චක්කු විඥාණයට ගෝචර වෙන්නේ. කාය විඥාණයට ගෝචර වෙන්නේ චක්කු විඥාණයට ගෝචර වෙන්නේ. දැන් අපිට ওই නුවණ නැති හින්දාමයි එහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ සිතීම තමයි ආයතන ගැට ගැසීම කියන්නේ. අර ගෝචර භූමිටක කලවම් කරන. එකකින් අත්දැක්ක දේ තව එකකින් අත්දකින්න පුළුවන් කියලා හිතනවා. ඕක එතකොට තේරුම් ගන්න ඕන මුලාවක්. මුලාවට ආපු චක්කු විඥාණය කමන. ඒ කියන්නේ වතුරේ ඇති වුණ සතහන දකින්න ස්වභාවය. ඒක දකින්න පුළුවන්. ඒකත් දකින්න බැහැයි කිව්වොත් එතන වැරදි. වතුරේ ඇති වෙන සතහන් මාත්‍රේ දැකීමේ හැකියාව තියෙනවා. ඒක අහන්න පුළුවන් කිව්වොත් අන්න වැරදි. නේද? ඒක රස විඳින්න පුළුවන් කිව්වොත් වැරදි. ඒක අල්ලලා බලන්න පුළුවන් කිව්වොත් වැරදි. ඒ එන එකකින් එන එක අනිත් එකකින් ගන්න බෑ. අත්දකින්න බෑ. මොන ඕක තමයි ඒ ගෝචර භූමිය හොඳට තේරුම් ගන්න. ඇහැට ගෝචර වෙන්නේ රූප විතරයි. කනට ගෝචර වෙන්නේ සත්‍ය විතරයි. හරි? නාසයට ගඳ සුවඳ විතරයි. දිවට රස විතරයි. කයට පොට්ටබ්බ විතරයි. එතකොට පොට්ටබ්බේ වෙන ආයතනයකට ගෝචර වෙන්නේ නැහැ. පොට්ටබ්බේ කාය ආයතනයට විතරයි ගෝචර වෙන්නේ. රස ගත්තොත් ඒක දිව කියන දිව ආයතනෙට ගෝචර වෙනවා මිසක් වෙන කිසිම ආයතනයකට ගෝචර වෙන්නේ නැහැ. එතකොට අපි දැන් රසක් වින්දොත් හරි? ඕකට දෙයක් සම්බන්ධ කලේ නැත්තම් මේ රස තියෙන්නේ ඔය කේක් කෑම.
මේ රස තියෙන්නේ ওই ලුණු. ලුණු වැඩි වෙලා. නෑ ඔකට ලුණු කැට ටිකක් සම්බන්ධ කලේ නැත්තම්. ලුණු කැට කියන්නේ මොනවද? පේන දේ. සුදු පාටට පේනවා නේද? පේන ඇහැට පුළුවන්ද රස විඳින්න? බෑ බෑ. අපි ලුණු රස විඳලා මේ මේකට චිත්‍රයක් මවාගත්තොත් අර සුදු පාට කැට ගොඩක එතකොට තේරුම් ගන්න ඕන උනා ආයතන කැට ගැහුවා. අර ගෝචර භූමි ටික පටලෝ ගත්තා. දිවෙන් අත් දකින්න පුළුවන් එක ඇහෙනුත් අත් දකින්න. ලුණු රසට සම්බන්ධ කරන අර සුදු පාට කැට ටික. ඒවා එතකොට ලුණු නෙමෙයි සීනි වෙන්නත් පුළුවන්. මේ රසට අපිට රූප සම්බන්ධ කරන්න බෑ. මොකද රස කියන එක ගෝචර වෙන්නේ ජීව ආයතනිට විතරයි. ඔකට චක්කායතනෙ සම්බන්ධ කරන්න බෑ. ඒව අල්ලලා බලන්න පුළුවන් කියලා කාය ආයතනෙ සම්බන්ධ කරන්න බෑ. ඒක වෙනම ගෝචර දෙයක්. ඈ රසට අහු වුණා නෙමෙයි රස නිසා අනිත් එක ගැට ගන්නවා. එතකොට මේ රස විඳින්න කැමැත්ත ඇති වෙන්නේ රසට. හරි? මම ලුණු මදි කියලා හිතුණා. ලුණු ටිකක් දාගන්නවා. එතකොට දැන් රසට නේද තණ්හාව තියෙන්නේ. කැමැත්ත තියෙන්නේ. රස තණ්හාව නම් රස හොයන්න ඕන මිසක් ලුණු කැට හොයලා හරියන්නේ නැහැ. ලුණු කැට කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නැත්නම් දකින්න පුළුවන් දෙයක්. නේද? ඒ කියන්නේ කො පොට්ටබ්බේට අහුවෙනවා පොට්ටබ්බේ අහුවෙන්නේ කාය ආයතන. නැත්නම් අර දකින්න පුළුවන් අර චක්කායතන. චක්කායතනට පුළුවන් අර වතුරේ ඇති වුණ ඡායාව දකින්න විදිහ. ඇහෙන් දකින දෙයට රසක් දාන්න බෑ. හැබැයි අපි සාමාන්‍ය ලෝකේ ඉන්නේ ওই ටික සම්බන්ධ කරලා. ඒ කියන්නේ ඇහෙන් දැකලා දෙයක් පනවලා, කනෙන් අහලා දෙයක් පනවලා, නාසයෙන් මේ ගඳ සුවඳ දැනිලා දෙයක් පනවලා, රසක් විඳලා ඒකට අදාළ දෙයක් පනවලා. දැන් තේරුම් ගන්න දෙයක් පැනෙව්වහම, දැන් ලුණු රසට අදාළ කැට ටිකක් පැනෙව්වොත් අපි යෝග රස නිදින වෙලාවේ මේ අනිත් වෙලාවෙත් ඒක තියෙනවා. හේතු වලින් බාහිරව ඵලයට තියෙන්න පුළුවන්. තේරුණාද? දෙයක් පනවනකොට මේ ආයතනයේ වැඩ කිරීමෙන් අමතරවත් ඒක තියෙන්න පුළුවන්. එතකොට හිතෙනවා ඒක පෙරත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් තියෙනවා. ඔන්න දැන් අපිට තියෙන රූපවල ලක්ෂණ. අතීතෙත් තියෙනවා වර්තමානයේ තියෙන අනාගතෙත් අපිට එතකොට කියන අතීත රූප වර්තමාන රූප අනාගත රූප ඒවා දුර තියෙන්නත් පුළුවන් ළඟ තියෙන්න නේද ඒවා අපිට බාහිර කියලා කියන්නත් පුළුවන් අභ්‍යන්තර කියලා කියන්නත් පුළුවන් නේද ශරීරයට අයිති නම් අභ්‍යන්තර කියලා ඒකෙන් පිටන බාහිර කියලා කියනවා. ඊළඟට ප්‍රනීත වෙන්න පුළුවන්, හීන වෙන්න පුළුවන්. අපි කැමති වෙන්න පුළුවන්, අකමැති ගතිය වෙන්න පුළුවන්. හා සියුම් වෙන්න පුළුවන්, ඕලාරික වෙන්න පුළුවන්. දැන් ඕලාරික දෙය තමයි අල්ලන්න පුළුවන්. පොට්ටබ්බේට අහු වෙන්නේ. කාය ආයතනෙන් අත්දකින්න පුළුවන්. දැන් සමහර ඒවා එහෙම අල්ලලා අහු වෙන්නේ නැහැ සියුම්. ඒකට සුකුම රූප කියනවා. හරි. එකලොස් ආකාරය. දැන් රූපය බෙදනවා එකලොස් ආකාරයකට. බෙදුවේ මොන රූපෙද? අපි එක ආයතනයකින් දැකලා අර වතුරේ තියෙන සටහන වගේ එකක් දැකලා ඒ රූපෙ බෙදන්න පුළුවන්ද? බැ. ඒක අතීතයට අහුවෙන්නෙත් නැහැ අනාගතයට අහුවෙන්නෙත් නැහැ. අහුණොත් මේ මොහොතේ විතරයි. ඇහැ නිසා සකස් වෙන එක නම් දකින්නේ ඒක මේ දකින මොහොතේ විතරයි. නේද? ඕක ආයේ මම දකින්න කලින් තිබුණා කියන්නත් බෑ අනාගතේ
කොහේ හරි තියෙනවා ආයේ බලන්න පුළුවන් කියලා එහෙම වෙන් කරන්නත් බෑ. මොකද මේ දෙකේ ප්‍රතිඵලය හේතුඵලයි. නැත්නම් පටිච්ච සමුප්පන්නයි කියනවා. ඉදක් පච්චයතා කියනවා. මේ හේතු යෙදෙන හින්දා විද්‍යමාන වෙන ස්වභාවය. ඒකේ ලක්ෂණ ටික තමයි අර පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුව නිරුද්ධ කලේ නැත්තම් තමයි අනාගතේට දකින්න පුළුවන්. නේද? අනාගත රූප විදිහට ඉතුරු වෙන්නේ මේක නිරුද්ධ නොවුනහින්. දැන් පේනවද? ඇහෙන් දැනගන්න රූපායතනය කියන එක ඉදප්පච්චය. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්නය. මේ හේතු ප්‍රත්‍යයන් නිසා විද්‍යමාන වීමක් විතරයි. ඒකට ඒක අතීතේ තිබුණා නෑ. පෙර නොතිබීම මේ මොහොතේ. අනාගතයේ ඕක තියෙයිද?
නෑ.
මේ දකින මොහොතේ පේනවා විතරයි.
විද්‍යමාන කෙනෙකුට ධර්මයක් පහළ වෙනවා.
ධර්මය කියන්නේ මොකද? හේතු ප්‍රත්‍යයෙන් ලැබෙන ඡායාව තියෙනවා. ඒක තමයි පේන්නේ. ධර්මතාවය කියන මොකක්ද අදහස් කරන්නේ? හේතුඵල කියන්නේ ධර්මතාවය. නාම රූප කියන්නේ ධර්මතාවය. මොකක්ද ධර්මතාවය කියන්නේ? එහෙම ධර්මතාවයක් තියෙනවා. බලන නිසා විද්‍යමාන වීම ධර්මතාවය. පෙනීම කියන එක ධර්මතාවය. පෙනීමේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා අපි සකස් කරනවා. මොනවද සකස් කරන්නේ? සංකත ධර්ම. සකස් කරනවා දැන් රූපය අපි සකස් කරන රූපයක් තියෙනවා. රූපං රූපත්තාය සංකතං. රූපය අපිට දකින්න ඕන රූපයක් කියලා සකස් කරන ගතියක් තියෙනවා. දැන් රූප ස්වභාවය සකස් කරන ස්වභාවයක් තියෙන රූපයක් තියෙනවා. රූපයක් කියලා සකස් කරනකොට ඒක අර 11 ආකාරයට දාන්න පුළුවන් විදිහට තමයි සකස් කරන්නේ. තොරත් ස්වභාවය ඔය 11 ආකාරයට දාලා අත්දකින්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි. මේ සකස් කරපු රූපේ තමයි අපි ඔය 11 ආකාරයට දාගන්නේ. මේ සංකත දෙයක්. එහෙනම් දැකලා දෙයක් පනවනවා. මේ දෙයක් පැනවීම තමයි අර සංකතේ සකස් කරපු දේ. ඒ සකස් කරපු දෙයට ඊළඟට නමකුත් දෙන්න පුළුවන්. බල්ලෙක් කියන්න පුළුවන්, ලුණු කැටයක් කියන්න පුළුවන්, මොකක් හරි. බාහිරව දැන් සකස් කරපු දෙය මේ සකස් කරන්න උදව් වුණ දෙයින් තොරව ඒකට පවතින්න පුළුවන් කියලා හිතනවා. දැන් ඇහෙන් දැකීම නිසාම දැනගෙන ඒ දැනගත්තු දෙය ආ දැක්කේ නැතුවත් ඕක තියෙන්න පුළුවන් කියලා
හිතනවා.
විශ්වාස කරන.
දකින්න කලින්
තුන. හරි වෙනම තියෙනකොට දැක්කත් නැතත් ඕක තියෙනවා. ඒක අතීතෙත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් ඕනනම් දකින්න පුළුවන්. ඔව්. ද්විමාන එකක් ත්‍රිමාන කරගන්න පුළුවන්. එක එක දේවල් ඒක තමයි සකස් කරනවා කියන්නේ. සංකතං අபிසංකරොම් කීති. සංකා අභිසංස්කරණයක් කරනවා. නැවත සකස් කිරීමක් කරලා තමයි හිත බාරගන්නේ. يعني තියෙන දැන් අපිට පෙන්නුම් කරන ස්වභාවය ඒ විදිහටම ගන්නව නෙවෙයි. ඒකට අදාළ දෙයක් අලුතෙන් සකස් කරනවා. අභිසංස්කරණය. ඔක පෙනුනොත් ඔන්න විදර්ශනය වෙනවා. හරි. ඕ
ස්වરૂපව ස්වභාවය දකින්න පුළුවන් නම් ඔකට අපි කියනවා විදර්ශනය කියලා. එහෙම නැතුව කරන භාවනාවලට ඉතින් විදර්ශනය කියන්න බෑ. විදර්ශනා කියන ලේබල් එක ගහගන්න පුළුවන්, ඒක සම්මතෙන් ගහනවා මිස. ඒක තමයි දැන් දන්න දේ දකින්න ඕනේ. ආ ඥානං පස්වන් යථාභූත. එහෙම කෙනාට තමයි ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. ලෝකයෙන් එතර වෙන මාර්ගේ වඩන්න පුළුවන්. දැන් ලෝකෙට අහුන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ දැනගැනීමත් වටිනවා. නෝටම දැනගන්න බෑ ඔය. ධර්මයක් අහලා නුවණින් විමසන කෙනාට විතරයි ඔහොම දැනගන්න පුළුවන්. නේද? බුදු කෙනෙක් ඕක කියා දීලා මෙහෙම තිබුණ නැත්නම් අපිට ඕක හිතාගන්නවත් බෑ. මොකද අපි ඒ තරමට අහු වෙලා මේ ලෝකේ තියෙන දේමයි අපි අත්දකින්නේ කියලා. ඒකට ලෝකේ තියෙන දේ නෙමෙයි මේ අත්දකින්නේ. අභිසංස්කරණ. අපිම ආයේ ආයේ සකස් කරන ටික තමයි මේ තියනවා කියලා හිතන්න. ඈ? ඔව්. ඔව්. සංකප්ප රාගෝ. පුරිසස්ස කාම. ගැන මේ හිතේ ඇති වෙන සංකල්පනාමයි අපේන රාග සංකල්පනාමයි කාමය ඇති කරන්නේ. يعني මේ දැන් ඇහෙන් දැකලා වතුරේ ඇති වෙන සටහන ඇති ඕක ගැන හදන සංකල්ප ටික තමයි අපිව කාමයට අහු කරන්නේ. ඒ කියන්නේ දැන් කාම වස්තු හදන්නේ අපි. ඒවා බාහිරේ තියෙනව නෙමෙයි. මේ අපේ හිත ඇතුළේම සකස් කරනවා. ඒකයි මේ ලෝකය සකස් කරන්නේ අපිමයි. අභිසංස්කරණයක් කරන්නේ. සංකතං අභිසංකරොන් තීති සංඛාර. ලිහන්න පුළුවන් නම් අපි අර මුලාවෙන් හදන දෙයට තණ්හා කරයි. මේ මේ තණ්හා කරන දේ හිතෙන් කරපු අභිසංස්කරණයක් කියලා දැක්කොත් දැන් ඔන්න අභිසංස්කරණ අඳුර ගන්න හොඳම වෙලාව හීනයක් දකින්න වෙලාව. හීනෙන් දකින්න ඔක්කොම කවුද හදන්නේ? හිත ඇතුලේම නේද ලකන්නේ? නේද? හීනයක් දැකලා ඇහැරුණාට පස්සේ ඒවට තණ්හා කරයිද? නැහැ. ඇයි අපි හීනේ ඇත්ත තත්ත්වේ දන්නේ? නේද? හීනේ ඇත්ත තත්ත්වේ දන්නේ නැති වුණත් ඒකට අඬඬා ඉන්න අනේ මේක මට ලැබෙන්නේ නැහැ ලැබෙන්නේ නැහැ කියලා අර හීනේ හොත. හීනේ ජීවත් වෙන්න කැමති. නේද? එතකොට දකින්නේ එක හිතෙන්ම සකස් කරපු ටිකක නේද ජීවත් වෙලා තියෙන්නේ හීනේ දකින්න. ජීවත් වෙනවා කියන්නේ හීනයක් කියලා දකින්න පුළුවන් නම් ඔන්න ලිහන්න ඕන. ඔව් ගැට ලිහන්න පුළුවන් විදිහ. මේ අපි ජීවත් වෙන්නේ හීනේ. මේ ගැට ටික දාපු හින්දා තමයි අපිට ඒක ඒ ගැට වලින් ගැට ලිහලා දකින්න බෑ. ඒ ආයතන ගැට ගහන නේද? එකකට එකක් සම්බන්ධ කර කර ගැට දදා ඉන්න එක තමයි කරන්නේ. ඈ? තරන්තෝ ජටා බහි ජටා. ඇතුලෙත් ගැට එළියෙත් ගැට. හරි. මැජික් එකක් තමයි දැන් නැති දෙයක් මවලා පෙන්වන එකට කියනවා මැජික් මායාව. සිත කියන්නේ විඤ්ඤාණයම තමයි. දැන් ඒක දැන් එතන මායාව කියන්නේ මෙහෙමයි. දැන් චක්කු විඤ්ඤාණේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාමයි මනෝ විඤ්ඤාණයෙන් රැවටෙන. අභිසංස්කරණය කරන්නේ. ඒ රවට්ටන්නේ රැවටෙන්නේ. රැවටෙන්නේ දෙවෙනි විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය. දැන් එහෙන් මෙහෙම අර සතහන් මාත්‍රයක් පෙන්නනවා විතරයි කියලා නොදන්න කමමයි මනෝවිඤ්ඤාණය දෙයක් කරලා මවන්නේ. ලෝකෙට ඇති දෙයක් කරලා මවන එක මැවීමක්. මායාවක්. හරි?
ඒ අபிසංස්කරණය කියන එක හිත ඇතුළෙම සංස්කරණය. චක්කු විඥාණය කියන එක චක්කු විඥාණයට පුළුවන් දේ මේකයි කියලා දකින්න නුවණ පිහිටියෝ ඊළඟ කෙනාට මවන්න බෑ. චක්කු විඥානයේ නියම ස්වභාවය නොදන්න කම හින්දා මෙයා පෙන්වන්නේ වතුරේ සටහනක් විතරයි කියන ඇත්ත නොදන්න කම හින්දා මනෝ හිත කියන මනෝ විඥාණයට යනකොට එයා දෙයක් කරනවා. චක්කු විඥානයේ ස්වභාවයේ දැකීම පෙනීම විතරනේ. මනෝ විඥානයේදී පෙනීම විතරන්නේ දෙයක් කරනවා. දෙයක් කරනවා කියනකොට අනිත් ආයතන වලින් ඒක අදකින්නත් පුළුවන් කියලා ඔන්න මුලා වෙනවා. හරි. ඒ මුලාව හින්දා තමයි ඒකට තමයි තණ්හා කරන්නේ. එළියේ තියෙන දෙයට. නැතුව මේ විඥාණයෙන් පෙන්නුම් කරන ස්වභාවය කියන්නේ හීනයට අපි තණ්හා කරන්නේ. හීනයක් වගේනේ මනසට පේන ටික. මනසෙන් හදන ස්වභාවය. ඒකට තණ්හා කරන්නේ. ඕක එළියේ මේ දැකීමෙන් අමතරව එළියේ තියෙන්න පුළුවන් කිව්වොත් ඕකට තණ්හා කරනවා. ඒව ටික එකතු කරනවා. ඒත් ආයේ ඒ අත්දැකීම ලබන්න අර රූප එකතු කරනවා. ඒකට ලස්සන උපමාවක් තියෙනවා එක සූත්‍රයක. ග මිහිරි શબ્දයක් එහෙනවා. ඔය ඇහෙන මිහිරිද මන් දන්නේ නැහැ. ග මිහිරි ආසහිතන શબ્දයක් මියුසික් එකක් එහෙනවා. ඈ? එතකොට ඒ කාලේ රජ කෙනෙක් හරි ඇමති එක් හරි දැන් ඕක ගැන දන්නේ නැහැ. නම මොකද්ද ඒ શબ્ද? අපි තහනවනේ නේද එකපාරක් හොඳට හිතට ඇවිල්ලා කොහෙන්ද ඒ සද්ද එන්නේ? මොකද්ද ඒ සද්ද? දැන් මොකටද තණ්හා කරන්නේ? ශබ්දයට. එතකොට වටේ ඉන්න අය උගන්වනවා ඔකෝය ඔය වීණාවක සද්දේ. මෙයා දන්නේ නැහැ වීණාව කියන්නේ මොකද්ද කියලා. දැන් සද්ද නම් හොඳයි. ඈ? අය ඒක අරන් එන්න කියලා කියනවා. සද්දේ දැහුවාම මොකද වීණාවකින් එන සද්දයක්. ඒක අරන් එන්න ඕනේ. ඉතින් දැන් සේවකයෝ ටික ගිහිල්ලා වීණාව දෙනවා. ඕ ඔය මොකද්ද ගිනන්නේ? මං ගේන්න ගියේ අර සද්දේ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉතින් ඕක විස්තර කරලා කියනවා. මේ වීණාව දක්ෂ වීණා වාදකෙක් මේක ආ මේක වාදනය කරනකොට තමයි ඕව සද්දේ. දැන් අපි සද්දෙට තණ්හා කළාට එකතු කරන්නේ මොනවද? බඩු වීණා. ඒ ඔකේ. දැන් වීණාව කඩලා කඩලා හොයනවා. කොතනද සද්දේ? කොතනද සද්දේ? කෑලිවලට කඩලා කඩලා හොයනවා. හම්බ වෙයිද සද්දේ?
සද්දේ හම්බ වෙන්නේ
අන්නේ දාට යත ඒරුම් ගන්නවා මේ. ශබ්දය කියන්නේ වෙන එකක්. වීණාව කියන්නේ මේ රූපය කියන්නේ වෙන එකක්. ඔන්න ඔය විදිහට රූපය දැන් මේ ටික ටික පිරිසිඳ දකින්න. රූපේ ඇත්ත පිහිටි දකින්න. රූපය කියන්නේ ශබ්දය නෙවෙයි. කියන අවබෝධය ආපු දවසට අර රූපෙට තණ්හා කරයි. රූපයකට කරයි. එයන්න මේ සද්දේ. මේ සද්දේ එතකොට මේ සෝත විඥාන්ට අරමුණු වෙන ස්වභාවය විතරයි. ඒකට අදාළ රූප පිටින්න්නේ නැහැ. හරි. එතකොට අපි ලෝකයා කරන්නේ අර රූප ටික අල්ලගන්න. තණ්හාව ඇති වෙන්නේ ශබ්දෙට ඒ උනාට උපාදාන කරන්නේ රූප. මොකද අර රූපෙට අයිති කියන හිතනවා සද්දේ. ඒ කඩලා බැලීම තමයි විදර්ශනය කිරීම. දැන් අපිට මුලින් අපි රැවටෙනවා නෑ මේ වීණාව තමයි ඔය සද්දේ දෙන්නේ කියලා. කඩලා බලනවා කියන්නේ විදර්ශනය කරනවා. එතකොට අපි යම් යම් ඒ මිහිරි ආස්වාද විඳින්න රූප අල්ලගන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි මේ රූපවලට තණ්හා කරන්නේ. ඒ දර්ශනය කරලා හොයන්නේ නැහැ මේකේ ඇත්ත තත්ත්වය මොකක්ද
කියලා.
නැහැ, ඡායාවට තණ්හා කරන්නේ. ඡායාවක් කියලා නොදන්න කමට රූප හදාගෙන රූපවලට තමයි ගන්න උපාදාන. අල්ලන. ඡායාවට කියලා නොදන්න කමට රූපවලට තණ්හා කරනවා. ලෝකෙට තණ්හා කරනවා. ඡායාව කියලා දැනගත්තා නම්, හීනයක් කියලා දැනගත්තා නම්
ඊළඟට තණ්හා කරන්නේ.
එහෙනම් ඉතින් ඉවර කරන්න තිබ්බා. ඔතනින් ඉවරයි. දැකීම දැකීමක් කියන ස්වභාවය තමයි ඡායාව කියන්නේ. ඡායාව බව නොදන්න කමමයි තණ්හා උපාදාන කරනවා එක එක රූප. ඒ කියන්නේ දැඩිව අල්ලගන්නේ මේ පේන ස්වභාවය නෙවෙයි. ඒ පෙනීම ඇති කරන්න පුළුවන් කියලා රූප සකස් කරනවා. දේවල් දැන් අපි දැන් රසකට හරි මිහිරි රසක් ඈ
ඉලවිසා
දැන් රසට නේද තණ්හාව තියෙන්නේ. ඒ වුණාට දැන් ලෝභ කරන්නේ මොනවද? කෑම රූපවල ඉතේ තියෙන ඒවට නෙමෙයි එළියේ තියෙන රූපවල කියලා රූප තමයි ගොඩ ගහගන්න හදන්නේ. උපාදාන කරන්නේ කෑම තණ්හා කරන්නේ රස. එහෙම රසට දෙයක් හදනවා. ඒ දේ තමයි දැන් තණ්හා කර කර එකතු කරන්නේ. ඒ දේ අල්ලගෙන තමයි රණ්ඩු වෙන්නේ. රස අල්ලගෙන නෙවෙයි රණ්ඩු වෙන්නේ. අර බාහිරේ තියෙන කෑම පිඟා ගන්නගෙන තමයි රණ්ඩු වෙන්නේ. ඒ ලෝකෙට ආදි දේවල් අල්ලගෙන තමයි දුක ඇති කරන්නේ. කලහ විවාද සූත්‍රය කියලා තියෙනවා. කලහ විවාද ඇති වෙන්නේ ඇයි? රූපේ ඇත්ත ඇති හැටි නොදන්න කම. අල්සන්නේ. රසේ නියම ස්වභාවය දැක්කනම් මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක. දිවේ ස්පර්ශයෙන් නිසා හටගන්න එක. ඔන්න ඔය ඔවටක දකින්න සිහියයි නොවනයි පිළිගියන. අර බාහිර රූප අල්ලගෙන දඟලන්නේ නැහැ. දැනගත්තු දේ ඊළඟට තමන් තුළ යොදන්න. ඒකට තමයි තමන්ගේ දැක්ම. නැත්නම් අනුන්ගේ දැක්ම විතරයි ඔය එකතු දිහා බලාගෙන ඉන්නකොට පටන් ගන්නකොට හුස්ම තිබුණාද? බලන්න පටන් ගන්නකොට හුස්ම තියෙනවා නේද? ඉහළ යන හුස්මක් තියෙනවා, පහළ යන හුස්මක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාස කියන දෙක තියෙනවා. ඒ කියන්නේ හුස්ම කියලා කියන්න දෙයක් අපිට තියෙනවා. කතා කරන්න දෙයක් තියෙනවා නේද? දැන් පටන් ගන්නකොට හුස්ම කියලා දෙයක් තියෙනවද නැද්ද? තියෙනවා. ආස්වාසය කියලා දෙයක් තියෙනවා. ප්‍රාස්වාසය කියලා දෙයක් තියෙනවා. ඕක ගැන හිතන්න පුළුවන්ද? පුළුවන්. තව කෙනෙකුට කියන්න පුළුවන්ද? පුළුවන්. ඒක ගැන ක්‍රියා කරන්නත් පුළුවන්. හයියෙන් හුස්ම ගන්න හරි, එමින් ගන්න හරි, දිගට ගන්න හරි නේද? කයෙන් ක්‍රියා කරවන්නත්
පුළුවන්.
පුළුවන් නේද? කර්ම කරන්නත් පුළුවන්. හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කයෙන් ක්‍රියා කරන්න පුළුවන් නේද? ඔව්. කයෙන්, වචනෙන්, සිතෙන් ක්‍රියා කරවන්න පුළුවන්, කර්ම කරන්න පුළුවන්. දැන් අන්න ඊළඟට හොයන්න දැන් අපි ආයතන වලට දානවා නම් දැන් හුස්ම කියලා රූපයක් අපිට තියෙනවා ලෝකෙට අයිති දෙයක්. ඒ හුස්ම කියන රූපය හටගන්න කියන්නේ අපි දැනගන්න. අපි ඔක ගැන දැනගතනි තියනවා කියලා. දැන් තියනවා කියලා දැනගන්න උදව් උනේ මොනවද? ආයතන ටිකක් හින්දමනේ දැනගන්නේ. මොන ආයතනද උදව් වුණේ හුස්ම තියනවා කියලා දැනගන්න? දැන් මුලින්ම හුස්ම දිහා බලන්න කිව්වහන් බැලුවේ මොකෙන්ද? මොන ආයතනේ හරහාද දැනගත්තේ? ස්පර්ශයක් දැනিলা තියනවා නේද? ඒ කියන්නේ කාය ආයතනය. පොට්ටබ්බ සංඥාව. කාය ආයතනට අහු වෙන්නේ පොට්ටබ්බේ නේද? ඒ කාය විඥාණයෙන් දැනුවත් වීමක් වුණා. ඒකත් තේරුම් ගන්න අර හේ හදලා දුන්න සටහන වගේමයි කයට පොට්ටබ්බ නිසා විඥාණයට දකින්න යම්කිසි චිත්‍රයක් ඇඳලා දෙනවා. ඒ විඥාණයට විතරයි දකින්න පුළුවන්. කාය පොට්ටබ්බ සංඥාවෙන් ඇඳලා දෙන චිත්‍රේ දකින්න පුළුවන් කාය විඤ්ඤාණය. ඒ චක්කු විඤ්ඤාණයට එහෙම දකින්න බෑ. හොරෙන් බලන්න බෑ වෙන කෙනෙක්. චක්කු විඤ්ඤාණයට දකින්නත් බෑ. ඕත විඤ්ඤාණයට දකින්නත් බෑ. කාය විඤ්ඤාණයට දකින්න පුළුවන්. ඒකට විතරයි ගෝචර. ගෝචර රූපයක් හැදුවා. يعني සටහනක් හැදුවා. ඒ විඤ්ඤාණයට ඔන්න මොකද්දෝ පේනවා. නේද? ඒ පේන ස්වභාවය තේරුම් ගන්න අර වතුරේ තියෙන සටහනක් ඡායාවක් වගේ. හරි කොයි ආයතනෙ ගත්තත් ඔච්චරයි. ඇහැට විතර නෙවෙයි මොන ආයතනෙකින් විඤ්ඤාණය හැදුවත් ඒ සටහන් මාත්‍රයක් විතරයි ඒකට විතරයි ගෝචර වෙන්නේ. හරි එතකොට ඔන්න එහෙම ස්වභාවයක් දැන් දැනගත්තා. ඒ කියන්නේ මේ ආයතනෙන් සකස් කරලා දීපු ආයතනෙත් උදව් වෙලා බාහිර ස්වභාවයත් උදව් වෙලා ඇඳලා දීපු චිත්‍රය සටහනක් දැන් දැක්කා. ඒ චිත්‍ර සටහන කියන්නේ බාහිර දෙයද? නැහැ. චිත්‍ර සටහන කියන්නේ ආයතනේද? නැහැ. මේ දෙකම එකතු වෙන නිසා හේතුඵල විදිහට සකස් වෙන ප්‍රතිපලයක්. ඒක දැනගත්තා කාය විඥාණය. හරි? ඒක තමයි කාය විඥානේ ඇත්ත ස්වභාවය. දැන් දැනෙන ස්වභාවය කියන්නේ ඕක. දැනීම මාත්‍රේ. හරි? දැන් දැනීම මාත්‍රේ ඇත්ත නොදන්න කමින් අපි ඕක මනසෙන් ඊළඟට තව විස්තර කරනවා. මනස බාර ගන්නවා. නැ දැනෙන දෙයක් බාහිර දෙයක් තියෙනවා. ඒ තියෙන දේ මේ විදිහේ කියලා තව විස්තර ටිකකුත් දාලා දෙයක් කරනවා. හරිද? ඒ දෙයට ඕන නමකුත් දාගන්න පුළුවන්. මේ ඒ දේ කියනකොට දැන් අර විඥාණයෙන් අද්දෙක්කට වඩා ටිකක් තව දේවල් එකතු කරනවා නේද? ඒ එකතු කරලා තියෙන්නේ අනිත් ආයතන වලින් මේක අද්දකින්න පුළුවන්. අපි අද්දෙක්කත් නැතත් එළියේ තියෙනවා. ඔන්න ඔය අදහස් ටික දාලා දෙයක් කරනවා. ඔය දෙයක් කරපු ගමන් අපි අර 11 ආකාරයට අහු වෙනවා. මතක තියාගන්න. 11 ආකාරය මතකයි නේද? අතීත අනාගත වර්තමාන දුර ළඟ වෙන්න පුළුවන් අජ්‍යත්ත බහිද්ද වෙන්න පුළුවන් හීන ක්‍රණික වෙන්න පුළුවන් ඕලාරික සුකුමයි ඔවට අහු වෙනවා දෙයක් කරනවා ඒ දේ කියනකොට දැන් ඒවට අහු වෙනවා ඒ කියන්නේ කාලයකට අහු වෙනවා එක පැත්තකින් අතීත වර්තමාන අනාගත ඊළඟට මේ ලෝකයේ තියෙන ස්පේස් කියන එකට අහු වෙලා කියන්නේ අවකාශයට දුරද ළඟද කොහොමද අරවා මේවා නේද ඒ මට්ටමට අහුවෙලා දැන් දෙයක් හදලා දෙයක් හැදුවේ මතක තියාගන්න මනසෙන් කාය විඥාණයෙන් දීපු දේ මනසෙන් දෙයක් කරනවා මේ දෙයක් කරනකොට කාය විඥාණයෙන් අත්දකින්න එකට අමතරව අනිත් ඒවායින් අත්දකින්න පුළුවන් ටිකත් ඕකට එකතු කරනවා ඊළඟට ඒකට බාහිරව තියෙන්න පුළුවන් කියන අදහසක් දාන නේද? ඒ හින්දා තමයි ඔක කලිනුත් තිබුණා දැනුත් තියෙනවා අනාගතෙත් ඕන්න අත්දකින්න පුළුවන් අතීත අනාගත වර්තමාන ඔය විදිහට අහුවෙන. දැන් ඔය දෙයක් කරපු දෙයට අපි නමකුත් දෙනවා. දැන් මේ වෙලාවේදී නම් හුස්ම කියලා නමක් දෙනවා. දැන් හුස්ම කියලා දෙයක් අල්ලගෙන අපිට හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්. හුස්ම ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? ආයි හුස්ම ගන්න හැබැයි ක්‍රියාවක් නේද? අනේ හුස්ම හෙමින් වැඩි ටික හයියෙන් ගන්න. ක්‍රියාවක් නේද? නැත්නම් මේක හයියෙන් වැඩි මේක අඩු කරන්න. දැන් කය වෙනස් කරනවා නේද? අපි ක්‍රියා කරනවා. හරි? එතකොට ඒව කර්ම. දැන් කරන කෙනෙකුත් ඉන්නවා කරන දෙයකුත් තියෙනවා. එතකොට කර්ම. කර්ම කරන්න උදව් වුණේ හුස්ම කියන දේ. ඒ හුස්ම කියන දේ හැදුවේ කවුද? ඒක හදන්න උදව් වුණේ කාය විඥාණයෙන් දැනගත්තු යම්කිසි ස්වභාවයක්. ඒ ස්වභාවය අර චිත්‍ර මාත්‍රය, සටහන් මාත්‍රය විතරයි. කය පොට්ටබ්බ කාය විඥාණය. ඒක ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දම මුලාව, අවිද්‍යාව, සේරම යෙදිලා මනසෙන් දැන් දෙයක් හදලා දැන් අරහේ හුස්ම තියෙනවා, ඔය හුස්ම ගන්න මම ඉන්නවා. ඔය ටිකත් හැදිලා ඔය දේ හදනකොට මේ හුස්ම දැනගන්න මම කියලා කෙනෙකු
ඉන්නවා.
මේ පැත්තේ ඉන්නවා. ඒ මට තමයි ආයතන ටිකයි. ආයතන හරහා තමයි අපි හුස්ම ගැන මොනව හරි දැනගන්නවා නම් දැනගන්න. හරි? ඒක දැන් හුස්ම කය කියන දෙයක් හදලා තියෙනවා. ඔය හුස්ම කය හින්දා අපිට සැප විඳින්නත් පුළුවන් දුක් විඳින්නත් පුළුවන්. සැප විඳින්නත් පුළුවන් දුක් විඳින්නත් කියන්නේ ලෝකෙට අයිති මට්ටමට සැප දුක් තියෙනවා. දෙයක් හදපු ගමන් මන්න මතක තියාගන්න අෂ්ට ලෝක ධර්මයට අහු වෙනවා. අෂ්ට ලෝක ධර්ම කියන්නේ සැප දුක් නින්දා ප්‍රශංසා. තමයි. ලාභ අලාභ. යස අයස. නින්දා ප්‍රසංසා අටට අහු වෙනවා. ලෝකෙට අහු වුණා කියන්නේ ලෝකෙට අයිති දෙයකට අහු වුණා කියන්නේ ඔය අටට අහු වුණා. හරි. දැන් දෙයක් කියනකොට අපි විශ්වාස කරන ලක්ෂණ ටික තමයි ඒක. ඒ කියන්නේ මම අත්දැක්කත් නැතත් ඕක තියෙනවා. ඒ කියන්නේ මේ හේතු ඵල නිමෙයි. එතකොට ඒකට වෙනම ඉන්ඩිපෙන්ඩන්ට්ලි තියෙන්න පුළුවන්. වෙනම තියෙන්න පුළුවන් වෙන ප්‍රත්‍ය ගැන කතා නොකර. එතකොට තමයි ඔක අතීතේ වෙන්න පුළුවන්, වර්තමානයේ වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන්, දුර වෙන්න පුළුවන්, ළඟ වෙන්න පුළුවන්. දෙයක් කරන්නේ. දැන් මෙතන මේ 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 අත්දැකීම නිසාම පටිච්ච සමුප්පන්න නැත්නම් මේ හේතු ප්‍රත්‍යයන් නිසාම හටගන්න ස්වභාවයක්. කොයි ආයතනින් දැනගත්තත් එතන යෙදෙන්නේ මේ පටිච්ච සමුප්පාද. හරි. ඒක ඇත්ත ඇදිහෙටි නොදන්න නිසාමයි අපි ඊළඟට අර සංකත ධර්ම එළියේ තියෙනවා කියලා සටස් කරලා දෙයක් කරන්නේ. දැන් ඔය හුස්ම ගැනම තව ටිකක් බලා හිටියොත් මොකද වෙන්නේ? මේක පටන් ගන්නකොට මේ විදිහට දැනෙනවා, මැද හරියදී මේ විදිහට දැනෙනවා, ඉවර වෙනකොට මේ විදිහට දැනෙනවා. ඊළඟට හුස්ම දෙකක් අතරේ මුකුත් දැනීමක් නැහැ. ආයේ ප්‍රශ්වාස කරනකොට තවත් විදිහකට දැනෙන්න ගන්නවා, තව ටිකකින් තව විදිහකට දැනෙනවා, තවත් ටිකකින් තව විදිහකට දැනෙනවා. ආයේ නොදැනීම. ප්‍රශ්වාසය ඉවර වෙනකොට. ආයේ ආශ්වාසය තව මොනවද උ දැනෙන්න ගන්නවා, මැද හරියේ වෙනස් දැනීමක් ඉවර වෙනකොට වෙනස් දැනීම. නේද? දැන් ওই අවස්ථා තුන ගත්තොත් ආරම්භයේ මැද ඉවර වෙනවා. දැනීම් ಜಾති තුනක් නේද? ඔය දැනීම් ಜಾති තුන කොහෙන්ද දැනিলা තියෙන්නේ? කාය ආයතන. කාය විඥාණයෙන් දැනගෙන නේද? දැනීම්. කාය විඥාණයෙන් දැනගන්න දේ තමයි ඊළඟට මනස ප්‍රොසෙස් කරලා තියෙන්නේ. ඔව්. මුල මේ මුල දැනීමක්, මේ මැද දැනීමක්, මේ අග දැනීමක් කියන්නේ මනසේ. කාය විඥාණය මෙහෙම දැනීමක් තියෙනවා. ඒක නිරුද්ධයි. තව ටිකකින් තව දැනීමක් තියෙනවා. ඒක නිරුද්ධ. තව දැනීමකින් තව දැනීමක් තියෙනවා. ওই જાති තුන සම්බන්ධ කළොත් නේද හුස්ම කියන එකක් තියෙන්නේ ආස්වාසය කියලා තියෙනවා. මේ මොහොතේ දැනීමක් තිබුණා ඒක නිරුද්ධ වෙනවා. මේ මොහොතේ තව දැනීමක් තිබුණා ඒක නිරුද්ධ වෙනවා. මේ මොහොතේ තව දැනීමක් තිබුණා ඒක නිරුද්ධ වෙනවා. අනේ එතකොට අපි වර්තමානයේ ඉන්නවා. අතීතේ මේකට සම්බන්ධ කළේ නැත්තම් අනාගතේ සම්බන්ධ කළේ නැත්තම් මේ මොහොතේ දැනීමක් ඇති වුණා ඒක එහෙමම නිරුද්ධ වෙනවා. ඊළඟ දැනීමක් මේ මොහොතේ ඇති වෙනවා ඒකත් නිරුද්ධ වෙනවා. තව දැනීමක් මේ මොහොතේ ඇති වෙනවා ඒක නිරුද්ධ වෙනවා. දැන් හුස්මක් කියලා දෙයක් තියෙයිද? පණවන්න බෑ. එතකොට හුස්ම කියන එක ඔන්න අභිසංස්කරණයක්. මේ කාය විඥාණයෙන් පෙන්වන දේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාම මනසෙන් සකස් කරපු
සංස්කරණය.
ගැනීම මාත්‍රයේ හුස්ම නෙමෙයි. කාය විඥානේ දැරීමක් ඇති වුණා ඒක නේද දුබ්බ. අන්න හරි. දැනීම් ගොඩක් සම්බන්ධ කළොත් උකට දෙන නමක් තමයි ආස. ඒතර දැනීමේ නියම ස්වභාවයේ නොදන්න කම හින්දාමයි ඒ දෙය. මේ මොහොතේ දැනීම මේ මොහොතේ නැති වුණා ඒක නිරුද්ධයි. ආයේ තව එකකට සම්බන්ධ කරන්න බෑ. මොකද ඒ දැනීම ආයේ කවදාවත් අත්දකින්න බෑ. මේ කාය විඥානේ පහළ වෙන්න හේතු ටික ඉදුණ අර දැල්ලපත්තු වෙන තෙල් ටිකක් ඇදුණා, තිරේ ටිකක් ඇදුණා, ඔක්සිජන් ටිකක් ආවා දැල්ලා. ඔය දැල්ල ආයේ කවදාවත් ඇති කරන්න බෑ. ඒක මේ මොහොතේ දැනීම ආයේ කවදාවත් ඇති කරන්න බෑ ඒක නිරුද්ධයි. එතකොට අපිට පුළුවන් දැනීම කියලා පේනකොට ඔටෝමැටිකලි හුස්ම කියන සංඥාවෙන් අයින් වෙනවා. හරි. මේ මොහොතේ දැනීමක් තියෙනා එක නැති වෙනවා. මේ තව දැනීමක් තියෙනා එක නැති වෙනවා. තව දැනීමක් තියෙනා එක නැති වෙනවා. නැති වෙනවා කියලා දැනගන්නේ අලුත් දැනීමක් එන හින්දා. ඒ දැනීම් දෙකක් එක සැරේ තියෙන්න බෑනේ. හිත් දෙකක් එක සැරේ තියෙන්න බෑනේ. මේ දේ දැනෙනවා කියන්නේ ඉස්සෙල්ලාගේ නිරුද්ධ. තව එකක් වෙනස් ස්වභාවයක් දැනෙනවා කියන්නේ මේ දැනුණ ස්වභාවය නිරුද්ධයි. නේද? ඒත් අපි ඒවා ඉතුරු කරගත්තේ නැත්නම් අපිට ඕකට නමක් දෙන්න දෙයක් හදන්න බෑ. මේ ආයතනේ හටගත්තා එහෙමම නිරුද්ධයි. තන කියන නමක් දෙන්නත් දැනේ. නාසයේ දැනෙනවා කියලා දෙන්නත් බෑ. දැනීමක් විතරයි. දැනීම කියන්නේ නිකන් විඥානයක් පහළ වුණා නිරුද්ධයි. ඔය ඊට පස්සේ තැන හොයන්නත් බෑ. හුස්ම තියෙන්නේ කොහේ? හුස්ම කියන එක නැති වුණා ඊළඟට හුස්ම තියෙන්නේ කොහෙද කියන කතාව යෙදෙන්නේ නැහැ. සමතේ විපස්සනායි මොකද්ද ඒකේ ප්‍රතිඵලෙ? නැහැ විදර්ශනාය කියන එකේ මොකද්ද? ප්‍රතිපලයි. සම්මතෙන් මිදෙනවා. හුස්ම කියන එක සම්මතේද පරමාර්ථද? සම්මතේ නේද හුස්ම තියෙන්නේ. ඕක විදර්ශනය වෙනකොට හුස්මෙන් මිදෙනවා. හුස්ම කියලා දෙයක් පණවන්න බැරි වෙනවා. විදර්ශනේ තේරුම් ගන්න එහෙම. අපි කියනවා කියලා සම්මතෙන් පටන් ගත්ත දේ විදර්ශනය වෙනකොට එහෙම දෙයක් හොයාගන්න නැහැ, පණවන්න බෑ. දැනීම් ගොඩක් නම් තියෙනවා, හුස්ම කොහෙද තියෙන්නේ? දැනීම් වලින් තොරව හුස්මක් ගැන කතා කරන්න පුළුවන්. කිසිම දෙයක් මෙතන දැනුන් නැත්නම් සම්මතයට කියන ඔන්න හුස්ම ගන්න නැහැ. එහෙනම් හුස්ම කියන එකත් අපිම පණවගත්තු දෙයක් නේද මේ දැනීම් ගොඩේ? දැනීමේ ඇත්ත දකිනකොට ඔන්න මුතේ මුතමත්තන් මට්ටමට එනකොට මුත කියන්නේ දැනීම. කාය ආයතනෙන් වෙන්න පුළුවන්, නාසයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්. තුනේම වෙන්නේ දැනෙන ස්වභාවය. ඒකට කියන මුත. ඒතර මුතේ මුතමත්තන් ස්වභාවයට එනවා විදර්ශනය කරනකොට. දැනීම මාත්‍රයක් විතරයි. ඕකෙන් අපි අර සංස්කරණය කරන එක නවත්තන අභිසංස්කරණය. හුස්ම හදන එක නවත්තනවා දැනීම දිහා බලාගෙන. මේක කරලා බලන්න කොයි විඥානේ බැලුවත් කොයි ආයතනේ බැලුවත් ආයතනේ පිරිසිඳ දැකීමට එනකොට අභිසංස්කරණ නවත්තන හිතෙන් සකස් කරන ටික නවත්තන හිතෙන් සකස් කරන ටික නවත්තනවා කියන්නේ ලෝකයෙන් මිදෙන සම්මතයෙන් මිදෙන අපි සම්මතය කියලා ලෝකය කියලා අරන් තියන්නේ සකස් කරපු ටිකක් නේ ඒ ටිකෙන් මිදෙනවා මේ ආයතනය පිරිසිඳ දකින්නකොට ඒ කියන්නේ ආයතනයටම සිහිය හිටිනකොට නුවණ හිටිනකොට සකස් කරන ලෝකය ටික ටික අයින් වෙනවා. ඒ කියන්නේ අපි දකිනවා ඕක හිතේම හදපු දෙයක්. දැකපු හීනයක් විතරයි. හිතේම හදපු දෙයක් දැක්කා කියන්නේ හීනයක් දැක්කනේ. ඒනවා දැන් දවල් හීනෙත් අඳුර ගන්න. පෑ හීනෙ විතරක් නෙවෙයි. ඇහැරලා ඉන්නකොට දකින හීනෙත් දැන් අඳුර ගන්නවා. ආයතන මට්ටමට සිහිය පිහිටනවා. ඒ මට්ටම තමයි ඔන්න මුතේ මුතම. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. බුදුහාමුදුරුවෝ පිළිවෙලක් දීලා තියෙනවා ඒ කරන්න පුළුවන් ලේසි විදිහක්. ඔක කෙනෙකුට අල්ලන්න ලේසි කයේ දැනෙනවා. එහෙනම් තමයි කායානුපස්සනාව කරන්න කියන්නේ. ඒකෙන් කියන්නේ වේදනාව අල්ලන්න බැහැ කියන. දැනීම දිහා බලා ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඔය දෙකෙන් මෙහාට ගිය හිත දිහා බලා ඉන්න. ඔය ඔක්කොම හිතෙන්නේ දැනගෙන. නේද? හිත දිහා බලා ඉන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක චිත්තානුපස්සන. Tamanṭa පුළුවන් මට්ටමේ ඕන අනුපස්සනාවක් කරන්න පටන් ගන්න. ඒක යෙදෙනවද කියලා තේරුම් ගන්න හැකියාව ඇති කරගන්න. ඒක තමයි මේ ධර්මයක් අහලා නුවණ ඇති කරගන්න. මේකෙද දැන් ඉන්නේ. කොහොමද සිහිය නැහැ කියලා දැනගන්නේ? සිහිය තියෙනවා කියලා දැනගත්ත කලින් සිහිය නැහැ කියලා දැනගන්නේ කොහොමද? සතිය පිහිටියේ නැහැ කියලා දැනගන්නේ කොහොමද? ඈ? ලෝකෙට අහු වෙලා දිගින් දිගට යනවා. නේද? සංස්කරණ ටික ඇත්ත කියලා හිතෙන් කරන අවිසංස්කරණ ලෝකෙ තියෙනවා කියලා පිළිගන්නකොට අන්න දැන් මුලා වුණා කියලා දැනගන්න ඕන ලෝකෙට අහු වුණා කියලා දැනගන්න ඕන නේද? ඔක ඉතින් ගිහිල්ලා තව කාගෙන්වත් අහන්න ඕනද Tamanටම බලන්න බැයිද? දැන් සසරේ යනවද නැද්ද කියන එක Tamanගෙන්ම අහන්න බැයිද? දුක් රැස් කරනවද නැද්ද කියන එක Tamanට නුවණින් බලන්න බැයිද? පුළුවන් ඔය නුවණ ආවොත්. නැමේ සකස් කරන ඒවා රූප සකස් කළා නම් Tamanටම පේනවා. නුවණින් බැලුවොත් විතරයි පේන්නේ. සිහියයි නුවණයි යෙදුවොත්. මේ පරණ පුරුද්දට රූප සකස් කරලා නිරෝකිට අයිති ඒවා සකස් කරලා. ඒ සකස් කරපු ඒවයි ලක්ෂණ ටිකක් දැන් කියවනේ. එක ආයතනකින් අත්දකින්න විතරක් නෙවෙයි අනිත් ආයතන වලිනුත් ඕක අත්දකින්න පුළුවන්. ඒ මට්ටමේම තමයි ලෝකෙ හදන්නේ. ඒකට අහු වුණා නම් ලෝකෙට අහු වුණා. ලෝකෙට අහු වුණා නම් දුකට අහු වුණා. එහෙම නැත්නම් මායයට අහු වුණා. ඒ හදන ඒවට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. මොකක් බැලුවත් නෑ ඒවා එපා කියනවා නෙමෙයි. මොකක් බැලුවත් ප්‍රතිඵලයේ මේක නම් අන්න විදර්ශනේ වෙලා. එච්චර. තමන්ට චෙක් කර ගන්න පුළුවන් මේ දර්ශනේද නැද්ද? මොන අනුපස්සනාව කළා? තමන් කරන්නේ මොකද්ද කියන එක නෙමෙයි වැදගත්. මේක කරනකොට දකින්නේ මෙතෙන්ටද එන්නේ? හදාගත්තු ලෝකෙන් මිදෙනවද? දුක සකස් කරන එක නවත්තනවද? ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දුකයි දුක්ඛ සමුදයයි. තමන් මොන මොන සතිපට්ඨානේ වැඩුවත් පේනවනේ දුකයි දුක්ඛ සමුදය. වෙනදා වගේ සමුදයයි දුකයි සකස් කර කර ඉන්නවද? නැත්තම් ලෝකෙට අයිති දේවල් හදනවා කියන්නේ මතක තියාගෙන සමුදය හදන්න. ඇයි? ඇයි ඒකට සමුදය කියන්නේ? ආයේ ඒක අත්දකින්න ආයේ ආයේ අත්දකින්න ආයතන උපදින්න පුළුවන් මේක උදව් කරන්නේ. දෙයක් හදුවා කියන්නේ නැති කරලා නැහැ නේ, නැති වෙනවා දැකලා නැහැ නේද? ඇත්ත தත්ත්වේ නැතිවීම අපි තමයි මේ දෙයක් හදලා ඉතුරු කරගන්නේ. ඔය හදාගත්තු දේ තමයි අපිට ආය ආය සිහි කරන්න පුළුවන් නේද? ඒ වුණාට සිහි කරන්නේ දැනීමද? දැන් හුස්ම ගත්තද නැද්ද කියලා සිහි කරන්න පුළුවන්. ඒ මොහොතේ දැනීම පුළුවන් ද සිහි කරන්න? බෑ. අපි ඉතුරු කරගෙන තියෙන්නේ හදපු හුස්ම තමයි ඉතුරු කරගෙන. මං හුස්ම ගත්තද නැද්ද කියන එක නම් මතක් කරගන්න. ඒක පුළුවන්. ඒක පුළුවන් නම් ඔන්න යම්කිසි දැක්පකට ඇවිල්ලා සිහියෙන් ඉඳලා සිහිය පිහිටලා. ඒක ඉතින් මොන නම දුන්නත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ලෝකෙට අහු වුණාද නැද්ද? හරි. දැන් ඇත්තට මම මේ පෙන්නන දෙයක් තමයි ඔය වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ. ක්‍රියාව. තමන්ගේ කායානුපස්සනාව වැඩුණත් එකයි, වේදනානුපස්සනාව වැඩුණත් එකයි, චිත්තානුපස්සනාව වැඩුණත් එකයි, ධම්මානුපස්සනාව වැඩුණත් එකයි. තමන්ට පැහැදිලි වෙන්න ඕන මේ විදර්ශනය වෙනවද? ලෝකෝත්තර මාර්ගයේ වැඩෙනවද? කොහොමද බලන්නේ? ලෝකෙට අහු නොවි ඉන්න තත්වයකට එනවද? කලින් ලෝකෙට අහු වුණා. දැන් අහු වෙන්නේ නැහැ. විදර්ශනය කරනකොට ලෝකෙන් මිදෙනවා. අච්චරයි දකින්න ඕන. එතකොට ලෝකෙ කියන එක රූපයක් වුණොත් ඒ කියන්නේ අපි රූපෙන් නම් පටන් අරන් තියෙන්නේ. ඔකට කියනවා කායානුපස්සනාව. හරි. ඒත් කායානුපස්සනාව වඩනකොට ප්‍රතිඵලය මොකද්ද? ඒ ලෝකේ කියලා රූපයක් අල්ලගත්තා නම් ඒ රූපෙට අහුන වෙන මට්ටමට එනවා. ඇයි රූපේ හැදලා තියෙන්නේ මුලාවෙන් කියලා පේනවනේ. නේද? දැන් හුස්ම කියන රූපය නැත්තම් ශරීරයේ කියන රූපය එන බාහිර රූපයක් වෙන්නත් පුළුවන්. Taman oke vidarshanaya karana kota wenna ona pratipalaye tamai e rupen midenna ona ay rupa sakas kara kara inne sakas karana rupe me hiten hadana ekak kiyala dakina eka mulawa etta eti hetina dakima nisai me rupeta ahu une. මෙනෙහි කරන එක තමන්ට ඕන විදිහකට මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරලා බලන්න ප්‍රතිඵලයේ අරට වෙයි. කලින් මුලාවෙන් අහු වුණ රූපෙට තාමත් අහු වෙනවද? අහු වෙනව නම් තාම
මුලාවිලා.
හරියට නිදර්ශනේ වැඩිලා නැහැ. නේද? ඔන්න ඔය පණිවිඩය මේ ධර්මය අහලා දර්ශනය ඇති කරගන්නවා කියන්නේ ඒක. ඕක ඇති කරගත්තු දවසට දැන් දැන් මොන අනුපස්සනාවද වඩන්න ඕන, කොහොමද වඩන්න ඕන? ඕන කෙනෙක්ගෙන් අහගෙන ඕන භාවනාවක් වඩන්න. Tamanta දැක්ම ඇති කරගන්න මේ වැඩෙන්නේ මේක. දැන් මම අර පරණ එකෙන් මිදෙනවා මෙහෙම බලබලා ඉන්නකොට. කලින් ලෝකෙට අහු වුණා. මේක සිහිය නුවණ පිහිටනකොට ඒ ලෝකෙට අහු වෙන්නේ නැහැ. ලෝකෙ කියනකොට අර ලෝකෙට අයිති දෙයක්. නේද? ඒ මට්ටමින් මිදීමකට යනවා කියන නුවණක් එන්නේ. එතන තේරුම් ගන්න ඕන දැන් වචන දැනගන්න එපා කියනා නෙමෙයි. එතනින් එහාට ගිය දෙයක් මෙතන තියෙනවා. මේ දේ දකින්නකොට මෙන්න මේ අරටිකෙන් මිදෙනවා කියන එක. කායානුපස්සනාව කියන්නේ කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතනේ අගින්දන් ඕක මුලට එන්න ඕන. අවිජ්ජා දෝමනස්සං අයින් වෙනවා. විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං දැඩි ලෝභයයි ගැටෙන ගතිය. ඇලීම් ගැටීම් අයින් වෙනවා. මමත්වයේ කියන එක අපිට පේන්නේ නැහැ නේ. එක සැරේට ඇලීම් ගැටීම් පේනවා නේද? ඇති වෙන්න බෑ ලෝකේ. විනය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒතර ලෝකේ කියන්නේ මොකද්ද කියන එක වෙනස් වෙනවා. ලෝකේ කියන එක අපි රූපය කියන එකත් ලෝකේ. තව ටිකක් වෙලා යනකොට වේදනාව කියන එකත් ලෝකේ. රූප ලෝකේ ඉන්න කෙනාට වේදනා ලෝකේ එකපාරට අහු වෙන්නේ නැහැ. දැන් අපිට ඇලීම් ගැටීම් ටික අහු වෙනවනේ. ඒ වගේ රූප ලෝකේ කියන එක දැනෙන රූප නේද? Tamanta තේරුම් ගන්න පහසු. එතකොට ඒක තමයි කය කියන්නේ රූප කය. හරි? එතකොට ඒ කය කිව්වහම මේ තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, හුස්ම වෙන්න පුළුවන්, වෙන බාහිර දෙයක් වෙන්න පුළුවන්. ඔක්කොම රූප කොටට නේ දාන්නේ. අන්න ඒක තමයි කායanusasanාවේදී ලෝකය කියලා හඳින්නේ. එතකොට තමන් ඒ ලෝකෙට අහු වුණා නම් කායanusasanාව හරියට වැඩෙනකොට ප්‍රතිඵලය මොකද්ද වෙන්න ඕන? ඒ ලෝකෙන් මිදෙනවා. රූප කියලා පනවපු ඒවයින් මිදෙනවා නම් අන්න එදාට ඇලීම් ගැටීම් පිහිටයිද? කය කියන ලෝකේ. දැන් හුස්ම නිසා ඇලීමක් ගැටීමක් තිබුණා නම් ඒක පිහිටයිද? හුස්මෙන් නිරුද්ධ වුණ දවසට, හුස්ම වලට අහු වෙන්නේ නැති, හුස්ම පනවන්නේ නැති දවසට. ඈ? ශරීරය නිසා යම් කිසි ඇලීමක් ගැටීමකට අහු වුණා නම් ශරීරයේ පණවන්නේ නැති දවසට මට හිතා ගන්න අමාරු වෙයි. ඒ වුණාට එහෙම දැක්මක් තියෙනවා. මේ ශරීරයේ තියෙන එකත් ඔව්. ඒ කියන්නේ දැන් අපිට තියෙන පවතින ශරීරයක්. හැබැයි දවසක් එයි මෙන්න මේ ආයතනින් මේක මතක් කරනකොට විතරයි ශරීරය. අපි කතා කර කර ඉද්දී ශරීරය තිබුණාද කියලා දන්නේ නැහැ. විදෙන තැන් විතරක් පොඩ්ඩක් දැනෙන්නේ නැති කකුල තියෙනවා කියලා මතක් වෙන්නේ. ඔළුව රිදුන දවසට ඔළුව තියෙනවා කියලා මතක් වෙන්නේ. ඈ? ඔව් ඔක්කොම එන්නේ කය පනවනවා ආයතනික රැවටිලා. දැන් ඇහක් පිහිටන්නේ ඇහැ සිහි වෙන වෙලාවක විතරයි ඇහැ තියෙන්නේ. දැන් අපි දැනට පණෝගෙන ඉන්නේ ඇහැ අතර ඉරියව් වෙන තියෙනවා. ඉපදෙන දවසේ ඉඳන් මැරෙනකම් තියෙනවා. එනකට ඇත්ත දකින්න දවසට ඇහැ කියන්නේ ඔන්න නුවණක් එයි. හරි ධර්මයේ කියපු ටික ඇහැ සම්බන්ධව යෙදෙයි. මොනවද කියලා තියෙන්නේ? ඒක සා කියන කතාව නේ ඇහැ සම්බන්ධව ධර්මයේ කියලා තියෙන්නේ මොනවද? පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතිව නිකුත් වෙනවා. දැකීම නිසාමයි ඇහැක් පිහිටන්නේ. ඒ දැකීම තියෙනකන් විතරයි ඇහැක් උපදින්නේ. සද්දේ අහන වෙලාවක ඇහැක් උපදෙයිද? කන උපදී ඇහැ උපදින්නේ. ඈ? සද්දේ අහන වෙලාවක ඇහැ නැරිලා. අපි කැමති තියෙන ආයතන ගැන කතා කරන්නේ, මැරිච්ච ආයතන ගැන කතා කරන්නේ කැමති නැහැ. මැරිච්ච අරව මැරිලා කියලා නුඟණක් එනකොට ඒක ගැන නම් දකින්න පුළුවන්. අර කනක් ඉබදුනා කියලා නෑ, මැරුණා කියලා මතක් වෙන්නේ නෑ නේද? කන උපදින්නේ නැහැ මැරෙන්න ඕන. ඉරියව්ත් එහෙම තමයි. දැන් ශරීරේ තියෙනකන් තමයි ඉරියව්. ශරීරේ දැන් කකුල තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයන්න. අතක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද හොයන්න. මේ ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඈ? ඒකට මේ මොහොතේ විතරනේ ශරීරේ තියෙන්නේ. මං කිව්වනේ ද අර කකුලක් අපුකුවෙක් කෙනාගේ කකුල කහන ඇත්තට කකුල නෑ, කකුලා අයින් කරලා ඉවරයි. එයාට දැනෙනවා කකුල කන. අනේ ළමයි මේ හිතෙන් හදපු එක කොච්චර බලවත් වෙනවද කියන එක අපට දැනෙන්නේ නෑ. දැන් ශරීරය අපි හිතෙන් හදලා ඇත්ත කරගෙන ඒකට ප්‍රයත්නක් දීලා ඉන්නවා කියන එක අපිට දකින්න ශක්තිය නෑ. මොකද ඒ තරමට මේ ලෝකෙට අහුවෙලා. මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා අපි ශරීරේ මතක් කරනකොට ශරීරේ මැවෙනවා කියන නුවණක් අපට නෑ. ඒ තරමට ලෝකෙට අහුවෙලා ඉන්නේ. ඒ හින්දා තමයි කායනපස්සනාව වඩන්නේ. එතකොට මේ දැනෙන තැන දැන් හටගත්තා. කොහේ හරි දැනෙනවා නම් එතන මේ මොහොතේ හටගත්තා. අනිත් පැන් හට ගන්න පුළුවන්. අපිට තියෙන්නේ හටගත්තු එක නේද? එතකොට ඒක ගුලාවක් කියලා පේන්නේ. අරුව නුවණින් දැන් සිහිය පිහිටන්න ඕන නුවණ පිහිටන්න. එතකොට ඒ කායපස්සනාව එහෙම වැඩෙන්නේ. ඒකයි ඔක අර වචනෙන් කියන තරම් ලේසි නෑ. කායපස්සනාව මොකද්ද කියලා අහුවට තමන් උත්සාහ කරන්න දැන් කරණේව නවත්තන්න නෙමෙයි කියන්නේ. ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන කායපස්සනාව වඩනවා නම් කයෙන් මිදෙන්න ඕන. මෙච්චර කල් මුලාවෙන් හදපු කයෙන් මිදෙන මට්ටමකට සිහිය පිහිටනවා නම් නුවණ පිහිටනවා නම් අන්න තමන්ට තේරුම් ගන්න පුළුවන් අන්න කායපස්සනාව. බුදුරජාණන් වහන්සේ පෙන්නපු කායපස්සනාව වැඩි. වචන ගොඩකට දාලා මෙහෙමයි මෙහෙමයි කියන්න අමාරුයි. ප්‍රතිඵලයේ තමයි අපිට කියන්න පුළුවන්. ඒක තමයි අනුමාන ඥානය. ඒක තමයි දර්ශනය. ඒකට මේ භාවනාව යෙදෙන්නේ මේ සඳහායි කියලා නෝනක් තියෙනවා. ඒක තියාගෙන භාවනාව වඩා. එතකොට තමන් තේරුම් ගන්නවා හරි මේ ආර්ය මාර්ගයේද වැඩේ. ඒ කාලයක් කරන්නත් ඕන ඉතින් ඒක වැඩෙනවද කියලා බලන්න. සිහිය නුවණ පිහිටීම තමයි වැදගත් වෙන්නේ. සිහිය පිහිටන්න මොන විදිහකින් හරි උත්සාහ කරන්න තමන්ගේ සිහිය වැඩෙනවා කියලා තමන්ට නුවණ පේනවා නම් ඒක වැදගත් වෙනවා. එතන අපිට සිහිය නැති වුණාම මේක එක එක වගේ හිත හිතයි නේද? දවල් හීන දකින්න. දවල් හීන වලින් ටික ටික මිදෙනවා. ඒ මොහොතේ සිහිය පිහිටන්න ටිකෙන් ටික පුරුදු කරන්න ඕන. අපිට හැම මොහොතේම සිහිය තියන්න බෑ. මට නම් බෑ. මම දන්නේ ඔයගොල්ලන්ට පුළුවන්ද කියලා. පුළුවන් වෙලාවට සිහිය පිහිටන්න පුරුදු කරන්න. සිහිය පිහිටන තරමට හොඳයි. ඒවා මේ මොහොතේ ඉන්න ඕනද කිව්වට ඉතින් ඉන්න කිව්වට ඉන්න පුළුවන්ද මේ මොහොතේ? මට නම් බෑ. ඒ තමයි මම කිව්වේ. මේ මොහොතේ හිටියනම් හරි කියලා කියන්න පුළුවන්. හරි ලේසියි ඔබ කියන එක. වෙනස් වුණාට කමන්නේ නැහැ. මේ මොහොතේ ඉන්න පුළුවන්. සිහිය තියෙනවා නම් ඉතින් කෙලස් හටගන්නේ නැහැ. ලෝකෙට අහු වෙන්නේත් නැහැ. මේ මොහොත කියන්නේ මේ මොහොතේ වැඩ කරන ආයතනේ. ඒ ආයතනේ සිහිය තිබුණත් අපි ආයතන ගැට ගහන්නේ නැහැ. නේද? තව ආයතනයකට සම්බන්ධ කරනවා කියන්නේ සිහිය නැති වුණා. වේදනාව දිහා බලන් ඉන්න හොඳට සිහියෙන්. එතකොට දැනෙයි මේක මොන 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 නිසාද මේ වේදනාව හටගත්තේ? මොන ආයතනෙද? කයට දැනෙන වේදනාවක් නම් කායයි. කාය ආයතනෙන් දැනෙන්නේ කාය ස්පර්ශය නිසා හටගත්ත වේදනාව, පස්සපච්චය වේදනාව. ওই දෙකම හිතට ඇති වෙන දේවල්. කයට බාර කරන්න බෑ. පස්සය කියන්නේ සිත. පස්සය කියන්නේ සිත මතක තියාගන්න. චෛතසිකයක්. ඒ පස්සපච්චය වේදනාව. ඒකත් හිතට දැනෙන දෙයක්. හරි. ඒක කටපාඩමෙන් ගන්නවා නෙමෙයි මේ. වේදනාව දිහා බල බල මේ වේදනාව දැනෙන්නේ මොන ආයතනෙන්ද කියලා පටන් ගන්න. කාය ආයතන, කාය ආයතන, කාය ආයතන. කාය ආයතන කියනකොට අර කකුල කියන එක මිදෙනවා. ඒකයි දැන් මෙතන කාය ආයතන කියනකොට හුස්ම කියන එකෙන් මිදෙනවා. ඔව්. ඒ කාය ආයතනෙට පස්සෙන් පස්සපච්චය වේදනා. එතකොට ඇඟිලි තුඩ කියන එක ටික ටික අයින් වෙයි. දැනීමක් තියෙනවා. දැනීම කාය ස්පර්ශෙන් පොට්ටබ්බේ කාය කාය විඤ්ඤාණ. ඒ නිසා හටගත්තු දැනීම. දැනීම. දීමට අපි යනවා පරණ පුරුද්දට. ඒ කියන්නේ දෙයක් දාපු ගමන් කැමැති අකමැති ගතියට. දෙයක් පණ ඕන එකම මේක මේ මුලාවෙන් අභිසංස්කරණයක් කියලා නුවණක් පිහිටියොත් එදාට දැන් ওই රිදෙන වේදනාව දැන් ඔය මොකක් අය කරන්නේ කැක්කුම දිහා බලා ඉන්නවා. බලා ඉන්නකොට කැක්කුම වැඩි වෙනවා. වැඩි වෙන්නේ මේක මගේ කැක්කුමින්ද. මගේ කකුලේ කැක්කුමින්ද. හැබැයි ඒ වේදනාව වේදනාව විදිහට දකිනකොට මතක තියාගන්න අර ඈත තියෙන වේදනාවක් දිහා බලන්න. දැන් සද්දයක් අහගෙන ඉන්නේ. එළියේ තියෙන සද්දයක් දිහා අහන් ඉන්නවා. අන්න ඔය වගේ අර එළියේ තියෙන වේදනාවක් දිහා බලන් ඉන්නවා වගේ මට්ටමකට බලන් ඉන්න පුළුවන්. ආ වේදනාවක් තියෙනවා නේ හරි ෂෝ බලන් ඉන්න පුළුවන්. මගේ නෙමෙයි. දැන් එළියේ තියෙන සද්දයක් අපිට අහගෙන ඉන්න පුළුවන් නේ අපේ නෙමෙයි එළියේ. එයාගේ වේදනාවක් නැගේ නෙමෙයි අර පැත්තක තියෙන වේදනාවක් දිහා බලන්නේ. එදාට ඕක අර වැඩි වෙන්නේ නැහැ. එතකොට වේදනාවේ ඇත්ත தත්ත්වෙයි. දැන් සද්දේ ඇත්ත தත්ත්වේ පේනවා නේද සද්දේ අහගෙන ඉන්නකොට. ඒ වගේ වේදනාවේ ඇත්ත ස්වභාවය පේනකොට Taman දගලන්නේ නැහැ. වේදනාවේ ආයතනය නිසා මෙහෙම හටගත්තා ඒක. ස්පර්ශය නිසා හේතු ටික පස්සේ දාන්න ඔක බලා ඉන්න. මොකද්ද උනේ කියන්නේ. මොකද දැන් අපි ඔය හේතු කතා කළාට දැක්මයි. වේදනාව ගැන කොච්චර කතා කළත් වේදනාව බලන් ඉන්නකොට තමයි ඔක දැනෙන්නේ නැටි දැනෙන්නේ. අමාරු. ඒකට වේදනාව මතක තියාගෙන රිදෙන එක විතරක් නෙමෙයි සැප වේදනාව ගැනත් බලා ඉන්න. මේ සැපත් දැනෙන්නේ කොහොමද? කියලා හොඳට බලා ඉන්න. කොට වේදනාවේ ඇත්ත தත්ත්වය දකිනකොට සැකට ඇලෙන්නේ. දැන් රිදෙන එක දිහා බලා ඉන්නකොට ඒක ඇත්ත දකින මොහොත එනකොට ගැටෙන්නේ. මේ තව ස්වභාවයක්. ඒකසෙ මේ වෙලාවට දැන් මේක පස්සේ හටගත්ත එක. ඒක ඉතින් ඒක දැන්ම කියන්න බෑ. දැන් සිහිය තියෙන වෙලාවට හරියට සිහිය පිහිටුවොත් හිතන්න බෑ. හිතුවත් සිහිය නෑ. එනවා කියන්නේ හිතෙන් කරන වැඩ ටිකනේ අපේ පරණ ටික දාන එකනේ හිතනවා කියන්නේ හිතුවොත් සිහිය නැහැ සිහිය තිබුණොත් හිතන්න බැහැ එතන يعني හරියටම සිහිය පිහිටුවත් ආයතනින් නවතිනවා ඒ මට්ටමට එන්න ලේසි නෑ ඉතින් ඒක පුරුදු කරන්නයි තියෙන්නේ නම් ඕක බලා ඉන්නකොට ධම්මත් පේනවා වචනෙන් දැනගත්තට ඒ ධම්ම කියන්නේ ඉතින් නීවරණ පහෙන් නේ පටන් ගන්න. ඇලීම ගැටීම ඕ ධම්ම තමයි. ඇයි මේ වේදනාවට ඇලුනේ? ඇයි මේකට ගැටුනේ? ඒකට අර මුලාව හින්දාම. ධර්මතා පේන. නීවරණ පහමනේ. නේද ධම්මානුපස්සනාවේ බලවේ. නීවරණ පහ බලන්න පුළුවන් වෙන්නේ ඕ ටිකක් පිළිවෙලකට එනකොට. මේ රිදීම එක්ක මං ගැටිලා නේ ව්‍යාපාදිනේ ඇවිල්ලා තියෙන්නේ. ඔක වැඩි දියෙන්නේ ඉතින් ඒක වචනෙන් දැනගත්තට ඔක එහෙම බෑ. දැනගන්න එක හොඳයි ඒක. අර ඥානන්නේ. අස්සං කියන එකට ඉන්නේ ඔක සිහිය පිහිටන. හුස්ම කියලා දෙයක් අපි පනවලානේ. නෑ හුස්ම ගැන කතා කරන්න බැයිද? කතා කරන්න පුළුවන් දෙයක් ගැන. නේද? කය කිව්වෙ දෙයක් කියන අදහස. ශරීරය දෙයක් හින්දා තමයි කය කියන්නේ. ශරීරයේ තියෙන දෙයට තමයි අපි කය කියන්නේ. හුස්ම කියන දෙයට කය කියන්න පුළුවන්. ඒක තව විදිහට රූපයක් කරලා. මම රූපයක් කියලා අල්ලන්න බැරි වුණාට ඒ දෙයක් කියන රූප මට්ටමට ගෙනෙලයි. ඒකයි කයක් කියන්නේ. හරි. ඒ වගේ තමයි අර වතුරට එබෙන බල්ලා බල්ලා දෙයක් කරලා. අපිට ඒක තේරෙන්නේ නැහැ අපි එළියේ තියෙන ඒවා දේවල් කරලා කියන්නේ. ඔව්. ආයතනේ කියන වර්ණ ඡායාව දෙයක් කරලා. හොඳයි. එහෙනම් මම නම් කියන්නේ ඔබ මොන අනුපස්සනාවට වැටුණත් ඒක නෙමෙයි වැදගත්. මේක කායානුපස්සනාවද කියලා දැනගත්තා කියලා මම දන්නේ නැහැ. මට හිතෙන්නේ ඒක මාර්ගේ වැඩෙනවා නෙමෙයි. අපි අර දැනුමට ගලපනවා. ඒ දැනුමට ගලපීමට වඩා මේක කරනකොට ඒක තමයි එකකින් පටන් ගත්තාම ඔකේ තියෙන ස්වභාවය තමයි හතරම වැඩෙන්නේ. එකක් හරියට කරනකොට Tamanට පුළුවන් විදිහකට සිහිය පිහිටන්න. මුලින් ඇවිදිනවා ඇවිදිනවා කියලා වෙන්න පුළුවන්. ඊළඟට කකුල උස්සනවා ගෙනියනවා තියනවා වෙන්න පුළුවන්. ඊළඟට උස්සනවා කියන්නේ මොකද්ද? උතනක් තියෙන දැනීම් කොට. දැනීම් කොට දකින්නකොට කකුල උස්සනවා කියන එකනොත් මිදෙනවා. එතකොට දැනීම් ටිකක් බලයි. ඊළඟට පෙනෙයි මේ කාය ආයතනේ දැනීම් කොට. අර හුස්ම දිහා බලන් හිටියා වගේ තමයි. ඒ තැන තියෙන දැනීම් කොට. දැනෙන්නේ කොහටද? කාය ආයතන. කාය පොට්ටබ්බ කාය නේද? එතකොට ඒවා තමයි මේක රිදෙනවා මේක සනීපයි ඔය එක එක ලේබල් දාගත්තේ. මොකද්ද ඔය දැනීම? දැනීම. එතකොට මුලින් ඇවිදින එක වුණාට දැන් දැනීම් ගොඩකට සිහිය පිහිටන. දැනීම දකිනකොට මතක තියාගන්න රූපෙන් මිදෙනවා. කකුලේ දැනීම කියන එකෙන් මිදෙනවා. තාම කකුල කියලා පේනවා නම් එතකොට කාය අනුපස්සනා. එහෙනම් කකුලෙන් මිදෙන ගන්න. හරියට එන්න ඉතින් ඒක කරන්න ඕන. කකුලේ දැනෙන දේවල් දිහා බලා ඉන්න බැරි දෙවි දිනකොට. කරයි කරන්න ඕන. එන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. මොකක් හරි දැනෙනවා. වැලි කැටයක් පෑගෙනා දැනෙන්නේ නැද්ද? පොළොවට තද වෙනවා දැනෙන්නේ නැද්ද? කරි තියෙනව නැත්තේ නෑ. ඔය හැම එකම දැනීම මාත්‍රයක් විතරයි අන්තිම. දැනගන්නේ කවුද? හිත. දැනගෙන තියෙන්නේ මොකෙන්ද? ආයතන. ආයතන ටික දැක්කනම් වෙන දැනගන්න විදිහක් නෑ. ඔව්. ඒ කියන්නේ ආයතන පහ අයින් කරන්න පුළුවන් ආයතන හොඳට දකින්න. ඒ ආයතන වලට මොකවත් කරන්න බෑ. හිත තමයි ඔක්කොම කරන්නේ. හිත එක එක වෙලාවට එක එක ආයතන යොදා ගන්නවා. එතකොට ආයතන පහ කියන්නේ උපකරණ පහක් විතරයි. දැන් මාගේ එක එක කණ්ණාඩියෙන් බලනවා වගේ වැඩක් මේ ආයතන එක එකෙන් බලනවා කියන්නේ. එතකොට උපකරණ වලට මොකුත් කරන්න බෑ. එයා පාවිච්චි කරන හිත තමයි මේ දැනගෙන තියෙන්නේ. එතකොට හිත තමයි ප්‍රධාන වෙන්නේ ආයතන පහට. මන. ඒක පේන මට්ටමට ආවොත් එක එක ආයතන වෙන වෙනම බලන්න ඕනේ නැහැ. හැබැයි එතෙන්ට එන්න ඕනේ. එතකන් දැකීම ඇසීම වෙන් කර කර බලන්න වෙයි. ඒ වුණාට කාලයක් තියෙයි මේ ටික ඔක්කොම මේ හිතන. අහලා තියෙන්නේ හිත, දැකලා තියෙන්නේ හිත. වෙන උපකරණයක් පාවිච්චි කළා විතරයි. කරලා තියෙන්නේ එකම වෙලේ. හරි. සංඥාවක් ගත්තා. සිග්නල් එකක් ආවා. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. රූප සංඥාවක්ද, වස්තු සංඥාවක්ද, ගන්ධ සුවඳක්ද නේද? සංඥාව යොදාගෙන තියෙන්නේ හිත. ඔව්. ඒකට අපි සිහිය පිහිටියේ නැති වුණහම, ඇත්ත දැක්කේ නැති වුණහම එක එක විදිහට ක්‍රියා කරනවා. දැන් පොට්ටක් කර ක්‍රියාකරන එක පොඩ්ඩක් ස්ලෝ කරලා මේ වෙන්නේ මොකක්ද කියලා බලන්නයි මේ. අත ගෙනියන්න හිතුණ ගමන්ම ගෙනියන්න නැතුව දැනෙන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලලා ඊට පස්සේ අත ගෙනියන්න. එකයි ස්ලෝ කරනවා. කකුල පුරුද්දට ඇවිදින්න නැතුව පොඩ්ඩක් ඒ දිහා බලලා ඇවිදින්න.
ඔක තමයි කාය අනුපස්සනාව. ඔක සමහර වෙලාවට පුරුදු කරනකොට එයි ඇහැතිය ගහනකොට කරන දැන් ගහන්න හදනවා ඒ දැනීම දිහා බලලා ඇහැතිය ගහන්න පුළුවන් මට්ටමකට එනවනම් සෑහෙන ඔන්න සිහිය පිහිටලා. මම ඔබ කියුවහන් ඒක දිහා බලන් ඉන්න එපා. බලන් හිටියත් ප්‍රශ්නයක් නැහැ. තමන්ට පේයි මේ. කයේ සිද්ධ වෙන දේවල් ඔය දැනෙන්නේ නැති ඒවා පේන්න ගන්නවා සිහිය පිහිටන්න. කය ගැන සක්මන බෑ කියලා හිතන්න එපා. සක්මන තමයි ලේසියෙන්ම අල්ලන්න පුළුවන්. දැනෙන ඕන තැනකින් පටන් ගන්න. ටිකක් සිහිය පිහිටනකොට ටික ටික පේන්න ගන්නවා. ඈ? ඒක තමයි දැන් අතීතේ නිරුද්ධයි. අපි ඉවරයි දැන් අහලා ඉවරයි. හොඳයි. දැන් මේ කාලය තුල දැන් කලන්ත සතුට වෙන්න පුළුවන්. අපි සීල සමාධි ප්‍රඥා වැඩුණා. මහා නිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. නිවන් දකින්න කම්ම විපාක තියෙන මහා නිසංසානි සංස වැඩි කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු ඉලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්තා, ධර්මාවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. සතුටට පරණ නිදිවිදිතුන් වහන්සේලා අපවත් අපේ පවුලවල සමා ආරක්ෂා කරන සේක්වා. යම් දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්දවයක් සතුරු උපද්දවයක් වෙන්න තියෙනවා. ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. යම්කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපිට යම්කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාවනිබ්බානපත් තියා මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගම. ඒ වගේම ධර්මයේ පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතර සමාගම හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතර සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතර සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතර සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. අපේ මේ අවිද්‍යාව හින්දා ඇත්තට නොදන්න හින්දා කරන සංකාර සේරම ඒවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අප දුකටපත් කරන. සබ්බේ සංඛාරා අනිත්‍යාති දුක්ඛාති. ඒ වගේම මේ හිතට අරමුණ වෙන ධම්ම. දැන් ධම්ම හදන හැටි දන්නවනේ. සබ්බේ ධම්මා අනත්තා. ඒවයි ආත්ම ස්වභාවයක් නැහැ. නේද? හිතෙන් ඇති කරන මනෝමය දේවල්. මනෝමය. ඒත් සබ්බේ ධම්මා අනත්තාති බව ඇත්තට තේරුම් ගන්න. ඒකට ඔය රැවටීම නිසා ඇති කරගත්තු දුක අතාරි. අතන ඉබින්දති දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගයේ සමගුල් සිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතන ඉබින්දති දුක්ඛේ සමගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතන ඉබින්දති දුක්ඛේ සමගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතන ඉබින්දති දුක්ඛේ සමුදෝ සුජ්ජය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.